සමාව ඉන්න ඕන ගොඩක්. ඉතින් අපි මේ අදත් අපේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන අපේ ස්වාමීන් වහන්සේලා ඉතා ගෞරවයෙන් දෙපා නමස්කාර පූර්වකව පිළිගම්මු. අවසරයි තනමල්ලිල ඥානවිමල ස්වාමීන් වහන්සේ, ඒ වගේම මාතලේ අත්තදස්සී ස්වාමීන් වහන්සේ, ඒ වගේම අපේ කුරුණෑගල රතනසාර ස්වාමීන් වහන්සේ, සියලු දෙනා වෙනුවෙන් මම දෙපා නමස්කාර පූර්වක පිළිගන්නවා. තෙරුවන් සරණයි. අපි සාකච්ඡාව ආරම්භ කරන්න කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියමු. තෙරුවන් සරණයි. කාටවත් ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මට ડોક્ટર රවි පොඩි ගැටලුවක් තියෙනවා. මේ අද ඉස්සෙමිට කලින් ගියේ අපේ ලොකු හම්දුරන්ගේ සාකච්ඡාවේදී කියුණා කට්ටිය 260-269 සාකච්ඡා කට්ටිය අහලා තියෙන බව පෙන්න. ඒක අහන්න පුළුවන් මේ කුජ හමුවේදී. ඒක ඒවා බල වෙලා නැහැ දැනට නම්. පොඩ්ඩක් ඒ ගැන උපදේශයක් දෙන්න පුළුවන් නම් තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේගේ නමින් තියෙන YouTube channel එකට ගිහිල්ලා බලන්න එක දාලා තියෙන්නේ. මේ මම හිතන්නේ ඒකේ දාලා තියෙනවා 268 වෙනකන්. මේ දැන් දාලා දවස්වල් දෙකකට පෙරී. ඒක නිසා ඒ channel එකට ගිහිල්ලා බලුවා නම් හරියයි. ඒක තියෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ගොඩක් පින් ස්වාමීන් වහන්සේ.
අපේ ඔබතුමා අර සක්කාය නිරෝධයේ ගෲප් එකේ හැරි කුජදාහම සක්කාය නිරෝධයේ ওই ලින්ක්ස් ගොඩක් වැටෙනවා. ඒකට ඇඩ් වෙලා නැද්ද? ඉන්නව නේද?
නෑ, ඒකට එහෙම එකකට වැටලා නෑ. ડોક્ટર පුළුවන් නම් මාවත් ඒකට ඇතුලත් කරන්න.
මම ඇඩ් කරන්නම්. දරුවන් කරන්නේ. කාටහරි තව ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
මට මේ ප්‍රශ්නේ මං කලින්වත් ඇහුවා. මට ඒක හරියට වැටහුනේ නැති හින්දා ආයි අහන්නේ. සබ්බේ ධම්මා අනාස්ථාති කියනකොට කොයි විදිහටද ඒක දකින්න ඕනේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අපිට ධර්මයේ කියලා දෙන ජීවිතයට අවශ්‍ය වෙන ගුණධර්ම මේ හැම දෙයක්ම අපට කියලා දෙන අපේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේගෙන් නම කියන්නේ තවසරයි. පූජනීය ලෞවිය අනුමුදස්සේ මහා යතිවරයන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම මගේ සියලුම සහෝදර ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. මෑණියන් වහන්සේ පින්තුනේ සබ්බේ ධම්ම අනාත්තාති යදාපඤ්ඤාය පස්සති කියලා මේ පැහැදිලි කරලා තියෙන්නේ. සබ්බේ ධම්මා කියලා කියනකොට සබ්බේ කියන්නේ සියල්ල, ධම්මා කියන්නේ ස්වභාවයන් කියන අදහස, අනාත්තාති කියලා කියන්නේ නෑ අත්තාති කියලා කියන අදහස. අත්ත කියලා කියන්නේ ඇද ගැනීම. අනාත්තාති කියලා කියන්නේ ඇද ගැනීම ස්වභාවයෙන් යුක්ත නෑ කියන අදහසයි. යදා පඤ්ඤාය පස්සති. යදා කියන්නේ යම් කලෙක, පඤ්ඤාය කියන්නේ ප්‍රඥාවෙන්, පස්සති කියන්නේ දකී කියන එක. අත නිබ්බින්දති දුක්ඛේ. අත කියන්නේ පිටිව. නිබ්බින්දති කියලා කියන්නේ සාමාන්‍යයෙන් නිබ්බින්දති කියලා කලකිරීම කියලා දීලා තියෙනවා. අවබෝධයෙන් කලකිරීම කියලාත් කියලා කියනවා. ඊටත් වඩා මේ ලැබගනු ගන්නා ස්වභාවය ලැබගන්නේ නැහැ කියන කාරණය. දුක්ඛය කියන්නේ දුක. දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. මේය විසුද්ධියට නිවරට මාර්ගයයි කියලා තමයි පැහැදිලි කරන්නේ. එතකොට ගන්න මහත්මිය, අපි වාහනයක වගේ ගමනක් යනකොට ඒ ගමන යද්දී කියන්න බෑනේ මෙන්න මේක තමයි ගමන කියලා. හැබැයි බාහිරෙන් අපිට කියන්න වෙනවා මෙන්න මේක තමයි ගමන කියලා. අපි හිතමු තරගයක් දුවනවා 104 දුවනවා. 104 දුවද්දී දිවීම කියන කෘත්‍යෙදී, ඒ කියන්නේ දිවීම දුවනකොට කියන්න බෑ මේක තමයි දිවීම කියන. අපිට කියන්නේ එහෙම පෙන්වන්න බෑ. හැබැයි දුවනකොට ඒ කියන්නේ දිවීම මෙන්න මේකයි කියලා විස්තර කරන්න බැරි වුණාට දිවි දුවනවා කියන්නේ මෙන්න මේකයි කියලා තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. අන්න ඒක තව කෙනෙකුට කියලා දෙද්දි තමයි සබ්බේ ධම්මා කියලා කියන්නේ සියලු ධර්මයන්. එනම් සියලු ස්වභාවයන් අනස්සාති කියලා කියන්නේ ඇද ගැනීම නත්තාති. අනත්ත කියලා කියන්නේ ඇද ගැනීම වලින් තොරයි කියන කාරණේ නේද? යදා පඤ්ඤාය පස්සති. තම යම් කලෙ ප්‍රඥාවෙන් දකින කොට. එතම් ප්‍රඥාව කියලා කියන්නේම මාර්ගයක්නේ. නේද? යදා පඤ්ඤාය පස්සති. ඒස මග්ගෝ විසුද්ධිය. මෙන්න මේක තමයි විසුද්ධියට මාර්ගය. නේද? එතකොට මෙතන ධර්මතාවයන් පිළිබඳව සාමිනාසේ උදේපාන්දර ඉඳලාම අපිට කියලා දුන්නනේ යම් කාරණයක් ඔස්සේ මේ එදේ කියන්නේ දෙයක් වශයෙන් සම්මඟ කරගන්න යන කියන කාරණට වඩා මොකද්ද මේ කියන්නේ කියලා විමසගෙන යෑමත් එක්ක නැගහිටින්නට තැන එක කතා කරන්න බැරි වෙන තැන කියලා කියන වෙනවා. බාහිරෙන් කියන වෙන නිසා අර ඒ විචක්ෂණයේ ඉස්මතු වීමත් එක්ක ඒ ධර්ම ස්වභාවය ප්‍රඥාවෙන් දැකීම කියන දකින්නොත් වෙන දකින්න එකක් තියෙනවා මේ විදිහට තියෙනව හෝ නැහැ හෝ නෙමෙයි ප්‍රඥාව කියලා එකක් තියෙනවා ඒකෙන් දකින්නවා කියන ඒ තැනකින් කතා කරනවාද දකින්නවා කියන තැනින් ඉතර වීමක්නේ ඉතර වෙන්න මෙන්න මෙහෙමයි කියලා මේ බාහිරෙන් කාට හරි විස්තර කරලා දෙන්න වෙනවනේ. අන්නේ විස්තර කර දීමත් එක තමයි ඔතන මේ කතා කරන්නේ. තවත් කෙනෙකුට කියලා දීමක් එක එතෙන්දී අර මහත්මිය ඇත්තරම මේ වෙන්නේ අර අපිට අවශ්‍ය බුදුරජාණන් වහන්සේ දෙයක් අපිට ඇතර වෙන ධර්මයක් කියලා දුන්නද ඒ කියලා දුන්න කාරණයක් එක අර විචක්ෂණීය වෙනතන මාර්ගයේ භාවිතයක් වෙනවා. අන්න ඒක තමයි මේ සබ්බේ ධම්මා අනාත්තාදී යදා පඤ්ඤායි පස්සිතේ කියලා බාහිරට කියලා දීමක් එක කියලා දෙලා තියෙන්නේ. මිසක ඒක මේ කියන්නේ ප්‍රඥාව තමන් අත්දකිනවා කියන කාරණය නැත්නම් ස්වභාවයක් තියෙනවා ඒ ස්වභාවය අත්දකිනවා ඒක අනාත්මයි කියලා අත්දකිනවා කියන තැනකින් කතා කරනවා නෙමෙයි. එහෙනම් ඒ නිසා මේ ඒ වගේ කාරණේ එක තමයි අපි මුලින්ම මහත්මිය ඔය කතා කරන්නේ. අපි මොන්ටිසෝරි මට්ටමත් එක බලනකොට විශ්වවිද්‍යාල නිබන්ධනයක් ලියන වගේ මට්ටමක් එක තමයි ඔය ගාථාවෙන් ඉස්මතු කරන්නේ. ඉතින් අර ඒ නිසා ගොඩාක් අපි ඉන්න මට්ටමත් එක බලනකොට මේ අපි අර සිතන්න විමසන් ජීවිතේ දැනන තැන් වලින් අර සිතන්න විමසන්න යොමු වීමත් එක්ක අපිට මෙන්න මොකද්ද මේ කියන්නේ. අර එහෙම විමසනකොට ඒ කල්යාණ මිත්‍රයාගේ මඟ පෙන්වීමකුත් එක්ක විමසන්න යොමු වෙනකොට අන්න ප්‍රඥාවට ආහාර සැපේනවා නේද? ප්‍රඥාවට ආහාර සැපේනකොට ප්‍රඥාවේ කෘත්‍යෙන් ඉතින් ප්‍රඥාවෙන් ওই ස්වභාවය දැකීම කියන්නේ වේවි කියන්නේ මේ එක යා කරන දෙයක් නේ. ඉතින් ඒකට අපි ආයි අමුතුවෙන් වහන්සේ වෙන්න ඕන නැහැ. එකෙන් වහන්සේ වෙන්න ඕන නැහැ කියන්නේ මේ වචන වර්ධවා ගන්න එපා. අපිට අපි ඉන්න මට්ටමින් මේ කරන්න පුළුවන් කාරණා ටිකක් තියෙනවනේ. අන්න ඒ මට්ටමට යමු වෙන පුළුවන් නම් ඒක මේ ගොඩක් වටිනවා. ඒ කියන්නේ දැන් අපි තුමු ලොකු නූල් පොලයක් පැටලලා තියෙනවා. ඉතින් පැටලලා තියෙද මේ අම්මෝ මේක පැටලලා තියෙනව නේද කියලා මේ අපිට හරි ප්‍රශ්නයක් වෙනවනේ. මේක කොහොමද කරන්න කියලා, කොයි මේක කොහොමද කරන්න කියලා එළියෙන් බලනකොට. හැබැයි අපිට පුළුවන් එක කොනකින් කොහෙන් හරි අල්ලගෙන ඒ නූල පොඩ බේරගෙන යන්න පුළුවන්කම ලැබුණොත් ඒ අර මහා විශාල අන්තිමේදී බලනකොට ඒක ලිහිලා ගිහිල්ලා නේ. අර ඒ වගේ මහත්මිය දැන් ඔය අපි කතා කරන පරාසය යදා පඤ්ඤාය පස්සති කියලා යම් කලෙක ප්‍රඥාවෙන් පස්සති දකී කියන කාරණයක් එකේ හරියත් එක්ක මාර්ගයේ භාවිතය වචනයෙන් ඉස්මතු කරලා කතා කිරීමක් එක්ක තමයි අත්‍යවම ඔය කතා මේ ওই ගාථාවෙන් ඉස්මතු කරන්න කියන්නේ මාත්මිය. ඉතින් ඒ නිසා අපි අර අපේ ජීවිතේ දැනෙන තේරෙන තැන්වලින් මොකද්ද මේ කියලා හොයන්න විමසන්න යොමු වෙන්න පුළුවන්කම තියෙනවා නම් අපි දන්නෙම නැතුව අර පොඩ්ඩ අර කියන්නේ අර නූල් පැටලිච්ච කොනකින් අල්ලගෙන මේ අර එක පොටක් හොයාගෙන එක කොනක් අල්ලගෙන ඒකෙන් ටික 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 විමසගෙන යනකොට අර අර මහා වියවුල ගැටලුව ඉබේම ලිහිල තියේවි. ඉබේම ලිහිල තියෙනවා කියන්නේ අපි කල යුත්තේ කරාට පස්සේ කරනවත් එක්ක ඒ කිරීමත් එක්ක විය යුත්ත වෙනවා. ඉතින් ඒ නිසා යර ඒ වගේ තැනකින් ප්‍රවේශ වෙන්න පුළුවන් කමක් තියෙනවා නම් ගොඩක් හොඳයි කියලා අදහසක් ගන්න පුළුවනි. තෙරුවන් සරණයි මහත්මයා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. පැහැදිලි. තවත් එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස. දැන් අර ධර්මපදයේ ගොඩක් මම හිතන්නේ විශාල ගාථා රාශියක් තියෙනවා. ඒ ධර්මපදයේ තියෙන ගාථා කුහියරි බුදුහාමුදුරුවෝ කියපු සූත්‍රයකින් උපුටා අරගෙන ධර්මපදයට දාලද? ඉතින් අර දැන් කිමුකෝ මනෝපුබ්බංග මා ධම්මා කියන ඒ ධර්මපදයේ ගාථාව ඒකේ මේ පටන් ගත්ත තැන අපිට එහෙම හොයන්න පුළුවන්ද? මේ කියන්නේ ඒක කාටද කොහෙදීද දේශනා කරේ කියලා එහෙම ඒ සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න ස්වාමීන් වහන්සේ.
හොඳයි. ධම්මපදය කියලා කියන්නේ පොද්දකනිකායේ දෙවැනි පොත් වහන්සේ හැටියට සංග්‍රහිත කරලා තියෙනවා. ධම්මපදයේ තියෙන ගොඩා විශාල ගාථා ප්‍රමාණයක් මේ අර සූත්‍ර පිටකයේ නොයෙකුත් තැන් වලින් උපුටා ගත්. ඒ කියන්නේ මෙන්න මේ තැනින් තමයි නිශ්චිතව ගත්තේ කියලා කියන්න බැහැ. මොකද මේ සූත්‍ර පිටකයේ සිසාරා, ඒ කියන්නේ පුරා, ඒ කියන්නේ සූත්‍ර පිටකයේ පුරාම තියෙන තැනින් අරගත්ත ගාථාවන් 423ක් වගේ තියෙනවා. වග්ග හැටියට 26ක් ඒ විදිහට අරගෙන තියෙන තැන්. ඊළඟට මේ සම කියන්නේ ඔව් ඉතින් අර ඔය සම්බන්ධයෙන් අපේ ස්වාමීන් වහන්සේ අර කුද්දකනිකාය දැන් මේ අර YouTube එකේ දීලා තියෙන කුද්දකනිකායට අදාළව මේ කරපු විවරණ හැම පොයකටම අර මුලින්ම කුද්දක පාඨ ධම්මපද ඉති උත්තර ඔය විදිහට සුත්තනිපාත උදාන ඔය විදිහට කරගෙන කුද්දකනිකායට අදාළව කරපු දේශනා මේ රාශියක් තියෙනවා. ඒකේ අර කියන්නේ කතරසයට ඔබට ගිහිල්ලා දහම් රසයේ ඉස්මතු වෙන විදිහට ඒකේ අර ගොඩක් තැන්වලදී මේ මහත්මයා දැන් අර ඒකට දැන් වර්තමානයේ අපිට ඉස්මතු වෙන කාරණා අර ධම්මපද පාලියේ කියන්නේ පසු කාලීන කියන්නේ සමහර කත්තාස රූපයෙන් එන දේවල් මූලික බුද්ධ වචනයේට පරිබාහිරව එක්කාසු වෙච්ච වගේ කාරණාවක් තියෙනවා. නමුත් අර කියන්නේ අර ධම්මපදය කියන තැනින් ගත්තට පස්සේ ධම්මපද පාළිය කියන තැනින් ගත්තට පස්සේ අර ධර්මකාර ධම් රසේ කතා රසය අතික්‍රමණය කර කතා රසයට ඉක්මවා ගිහිල්ලා ධර්ම රසය ඉස්මතු කරන විදිහට මම කියන්නේ ස්වාමීන් වහන්සේ දේශනා ටික කරලා තියෙනවා. ධම්මපදයේ හැටියට ගත්තට පස්සේ මේ අර සූත්‍ර පිටකයේ බොහෝ තැන් විශාල ගාථා ප්‍රමාණය සූත්‍ර පිටකයෙන් උකහා ගත්ත ගාථා තියෙනවා ධම්මපදයේ තුල. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි. වාචර පින් ගොඩක් පින් අප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි. තව කතා හරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම මට හරියට මතක නැහැ කොහෙද කියලා යම් දේශනාවකදී මට ඇහුණා කියනවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා එහෙම ගත්තොත් ඒක ලෞකික පැත්තෙන් තමයි සාකච්ඡාව කෙරෙන්නේ කියලා. ඒක එහෙම කිව්වොත් නිවැරදිද? නැත්නම් ඒක එහෙම ලෞකිකයි නම් ඇයි එහෙම කියවෙන්නේ කියලා? දැන් අර කියනවනේ මේ උපාදාය රූප කියලා, අර මේ මහා භූත සම්බන්ධයෙන් එහෙම මේ සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ.
එතෙන්දී ස්වාමීන් වහන්සේ අර අපිට කියන්නේ පැහැදිලි කරලා දුන්නේ අර ධාතු සහ භූත කියලා විස්තර කරන තැනත් එක තමයි ස්වාමීන් වහන්සේ කියලා දුන්නේ. නම් චත්තාරෝච මහා භූත චතුන්නංච මහා භූතානං පාදාය රූපං ඉති රූප ඒ කියලා එහෙම පැහැදිලි කරලා මොකද්ද මේ කියන්නේ කියලා පැහැදිලි කරගෙන චත්තාරෝච මහා භූත කියන්නේ චත්තාරෝ කියන්නේ චත්තාර කියන චත්තාර ශබ්ද චත්තාරි ශබ්දයෙන් කියන්නේ හතරයි කියන අදහස. මහා භූත මහා කියන්නේ මහා භූත කියලා කියන්නේ සකස් වූ කියන අදහස. භූත හටගත් කියන අදහස අර අපි කියනවනේ මේ සතර මහා ධාතු සතර මහා භූත කියලා වචන දෙකක් පාවිච්චි කරනවනේ. ඉතින් අර එතෙන්දී සතර මහා භූත කියන්නේ ගැන කියලා ඊට පස්සේ මොකද්ද කියලා කියනකොට තමයි පඨවි ධාතු, ආපෝ ධාතු, වායෝ ධාතු, තේජෝ ධාතු කියන සිහිපත් කර කියලා සිහිපත් කරන්නේ. එතකොට එතන කරන විග්‍රහය කියන්නේ භූත කියන වචනය සහ ධාතු කියන වචනය කියන දේ ඒ වචන දෙක අපි පටලවාගෙන තියෙන තැනත් එක තමයි විස්තර කරන්නේ. ඉතින් අර ඒ නිසා මේ අර අපි අතරම මහත්මිය අර කියන්නේ පටවි කියන්නේ මොකද්ද? අර එහෙම පටවි කියන්නේ තද ගතියනේ. පටවි කියන්නේ තදයිනේ. මොකද්ද මේ තදයි කියන්නේ කියලා අර හොයාගෙන යන්න විමසන්න යෑමක් තමයි අතරම කරන්න ඕන. අර ඒ නිසා කියන්නේ ඇත්තට ඔය කියන කාරණා ඔක්කොම ලෞකිකයි තමයි, ලෝකීය තමයි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට ධර්මය දේශනා කරන්න මන්ද මේක වෙහෙසක් විතරයි කියලා කිව්වනේ නේද? ධර්මය දේශනා නොකර ඉන්නේ. මොකද මේ ලෝකයේ ඉන්න ආලේ රාම ආලේ රත් කියන්නේ ආලේ සමුද්‍රය. ඒ කියන්නේ ලෝකය කියන්නේ මේ කාමයේ ඇලිලා ගැලිලා ගිලිලා ඉන්න සත්‍යයන්ට මේක කියන එක දේශනා කරන එක මට හරි වෙහෙසක් විතරයි කියලා. මොකද ඊතර වීම පිළිබඳව පැහැදිලි කරන්න වෙන්නේ මෙතර තියෙන වචනත් එක්ක, ලෝකයේ තියෙන වචනත් එක්ක. පඨවි ආපෝ තේජෝ වායෝ වේවා, රූප වේදනා සංඥා සංකාර විඥාන වේවා, ඇස කන නාසය දිව කය මන වේවා, මේ සතර සතිපට්ඨාන වේවා, සත්‍ය බොජ්ජංග වේවා, කුමන හෝ ඉගැන්වීමක් වේවා, අර ඒ හැම ඉගැන්වීමක්ම ලෝකයේ තියෙන වචන, ලෝකයේ භාවිත වෙච්ච වචන වගේම ලෝකයේ ප්‍රායෝගිකව කියන්නේ මිනිස්සු පුරුදු පුහුණු කරපු කාරණා. ඉතින් ඒ පුරුදු පුහුණු කරපු කාරණාවන් වලින් ඒ වචන, ඒ පුරුදු පුහුණු කරපු කාරණාම උපයෝගී කරගෙනම තමයි බුදුරජාණන් වහන්සේට මේක කියන්න වෙන්නේ. ලෝකයේ තන මිනිස්සු පාවිච්චි කරපු කියපු දේවල් වලින්ම තමයි මේ දේ කියලා දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ කියලා දෙන්න සිද්ධ නැතුව බුදුරජාණන් වහන්සේ වෙනම භාෂාවක්, වෙනම සංකල්ප, වෙනම ප්‍රගුණ කිරීම එහෙම හඳුන්වලා දෙන්න පුළුවන් එහෙම කරන්න ගියේ නැහැ. Taman ඉන්න කාරණේ වෙනම මේ කෝණයක්, කියන්නේ කෝණේ වෙනස් කිරීමේ කටයුතු තමයි එතෙන්දී ඇත්තටම සිද්ධ කරන්නේ. ඒ නිසා ඉතින් ලෝකයේ තියෙන කාරණාවන් එක්ක මේ ඒ වචන භාග්‍යතුන් වහන්සේට කියන්න වෙනවා. නමුත් ඉතින් ඊතර වීම කියලා කියනකොට ওই සියලුම ව්‍යවහාර කියන්නේ සියලුම ඔය කතා කරන කාරණාවල් මේ ඔය කියනවා කියන කාරණාවල කොහොම ඉක්මවා යමක් එක තමයි කියන්නේ. දැන් අපි තුම් පොඩ්ඩ දැන් අපි තුම් මොකක් හරි විදුලි රැහැනක් තියෙනවා. ඔය විදුලි රැහැන තියෙද්දී කරන්ට් එක වදිනවා. ඉතින් පොඩි ළමයෙක් කියන පුතේක වයර් එකක් තියෙන මෙතන අත මේ මොකද්ද අල්ලන්න එපා ඇල්ලුව තින් පිච්චෙනවා පිච්චුව තින් මැරෙනවා. ඔය විදිහට අර එයාට තේරෙන භාෂාවල් වලින් එක ගැන කියන්න වෙනවනේ. ඉතින් අර ඒ නිසා තමයි අපේ ධර්මාත්මය අර පටවියාපෝතේජෝ හරි රූප වේදනා ආදී වශයෙන් මොනවා හරි ලෝකේ වචනය වලින් ලෝකේ ඉන්න අයට කියන්න වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට වචන ලං කරලා කතා කරාට ලෝකේ ජීවත් වෙන අයට ලෝකේ වචන වලින් ලං කරලා කතා කරාට ඒ බුදුරජාණන් වහන්සේ නිතරම පැහැදිලි කරලා තියන්නේ ලෝකයට ලං නොවන විදිහටයි මේ වචන පාවිච්චි කරලා තියෙන්නේ. ආයි කියන්නම් ලෝකේ ඉන්න ජීවත් වෙන අයට ලෝකේ වචන ලං කරලා කතා කරාට ලෝකයට ලං නොවන විදිහට නෙවෙයි බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකම වචන භාවිත කරලා තියෙන පාවිච්චි කරලා තියෙනවා. දැන් නිදර්ශනයක් කියන්නම්කෝ මේ කායේ කායානුපස්සී විහෙරති කියලා කියන්නම්කෝ. දැන් අපේ සාමිනාසේ නිතරම කායේ කියන්නේ කය කෙරෙහි නැත්නම් කයෙහි කායානුපස්සී විහෙරති කය අනුව දකිමින් වාසය කරයි. දැන් අපිට ඕක කියලා දීලා නැන්නේ කායේ කියලා දීලා තියෙන මිස ආයෝ කියලා දීලා නැහෙනේ. අන්න බලන්න හොඳට අපිට හුරු පාඩයන් නිසා මම ඉස්සෙල්පත් කරේ කායේ කායානුපස්සී විහෙරති කියලා දේශනා කරපු කලා මිස කායෝ කායානුපස්සී විහෙරති කියලා දේශනා කරලා නැහෙනේ. අන කායේ කායෝ කායේ කියන්නේ කය කෙරෙහි කියන අර්ථය නැත්නම් කායේහි කියන අර්ථය. හැබැයි කා ඔතෙන්ද බුදුරජාණන් වහන්සේ කායෝ කියලා දාන්න තිබුණනේ ඕන්න. නේද? හැබැයි බුදුරජාණන් කායෝ කියලා දාන්නේ කායෝ කියපු ගමන්ම මේ අපේ කය කියන පැත්තට මේ තල්ලු වෙලා යනවා. අන්න බලන්න පොඩ්ඩක් අත් වෙනස් වුණා නම් ඒ මුළු වාක්‍යම වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නම් ලෝකේ තියෙන වචන භාවිත කරා. හැබැයි ලෝකේ තියෙන වචන භාවිත කරාට ලෝකයේ තුල ලැබුම් ගන්නා විදිහට ලෝකයේ තුල ලෝකේ පිහිටන මට්ටම අපි මේක පිහිටා හිටින්න ඒ වචන භාවිත කරේ නැහැ. නිසා ඔය හැම සංකල්පයක්ම හැම වචන හැම ව්‍යවහාරයක්ම අපිට කියලා දීපු කාරණාවක්ම ලෝක ව්‍යවහාර මාත්‍රික වචන උනාට ලෝකයට ලං නොවන ආකාරයකයි භාග්‍යතුන් වහන්සේගේ අසීමාන්තික බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කියන වචනේ අවචනීයයි. වචනයකින් විග්‍රහ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ අසීමාන්තික හිතලා නිම කරන්න බැරි උත්තම බුදුරජාණන් වහන්සේ අපිට අනේ විදියට අපිට අපට හුරු වචන වලින් අපට ලං නොවන විදියට ප්‍රඥාව පුළු ගැන්වෙන විදියට නුවණ ඉස්මතු වෙන විදියට ධර්මය ඉස්මතු කරා. අන්න එතනදි තමයි අපිට සිද්ධ වෙන්නේ අපිට දැනෙන තේරෙන තැනකින් දහම හොයන්න විචක්ෂණය කරන්න යොමු වෙද්දී ඒ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද කියන කාරණයට යොමු වෙන්න කටයුතු කරන්න පුළුවන් කමක් තියෙනවා. ගොඩාක් වටිනවා. අපි අනිත් සම්මාන්තනා දිනමත් වැඩ ඉන්නවා. ඉෂා ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් මේකට සම්බන්ධ වෙන්න කියලා ඉතාම මිත්‍යිතින් මෙනෙහි කරමින් එනම් තිරුවන් සරණයි.
තිරුවන් සරණයි සරයි. එහෙනම් අපේ හඳුරන එතන නම් හිතන්නේ එතන අර ඒ මහත්ය අහපු ඒ පතවි ආපෝ තේජෝ වායෝ කියන එක මම හිතන්නේ එතුමාට තියෙන ප්‍රශ්නේ සමහර වෙලාවට එහෙම ගත්තොත් වැරදි කියලා අහන්න ලැබෙනවා. ඊළඟට මේක ගැන හොයන්න කියනවා. එතන මං හිතන්නේ මේ දෙකේ මොකද්ද මේ තියෙන්නේ ඒක හොයන්නේ සාද නැත්නම් එහෙමද කියලා දැන් මේ දෙයක් පැහැදිලි වුණොත් හොඳයි කියනවා. අවසරයි ස්වාමීන් වහන්ස.
ආචාර්ය උපාධ්‍යායනාංශලට නමස්කාර වේවා. වැඩින්න ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට අවසරයි. ඉන්නත් මහත්මයා ඇත්තටම මේ ඒ මුලාල් මහත්තයා අහපු ප්‍රශ්නෙට මම හිතන්නේ අර බුදුන් වදාළ රූපය කියලා දේශනාවක් තියෙනවා. ඒක ශ්‍රවණය කරොත් ගොඩක් ගෞරව කරගන්න පුළුවන්. ඇත්තටම දැන් මේ දේශනාවේදී මට මතක හිටියේ මම ওই කාරණාව ගැන මේ විදිහට මේ කියන්නේ කිව්වා. දැන් රූප උපාදානස්කන්ධ කියන එක විස්තර කරද්දී චත්තාරීච මහා භූතානි චතුනන්ත මහා භූතන් උපාදාය රූපං කියලා ওই විදිහට විස්තර. රූපස්කන්ධ කියන එක විස්තර කරද්දී චත්තාරෝ මහා භූතා පත්‍යෝ රූපකන් ඔන්න ওই විදිහට විස්තර කරන්නේ. අර මේ රූප උපාදානස්කන්ධය කියන තැනදී අර මේ උපාදානයක් කියන උපාදාන වශයෙන් අර ඉස්මතු වීම, තෙදීම, ඉස්මතු වීම වශයෙන් කතා කරනවා. එතනදී අර ප්‍රමහදාතු මේ එක තවත් ප්‍රකට කරලා කක්කලංකාරිකතන් කියලා ওই විදිහට කතා කරනවා. අතන මේ දැන් රූප ඛණ්ඩ කියන කේදී අර චත්තාරෝ මහා භූතා උදෙන් අර අපි සාමිනාස මොන් කියන අර මහා භූත කියන එකට අපි කෙලින්ම සතර මහා ධාතු කියන එක දාගෙන ඉන්නේ මෙතෙක්කල් හිටියේ. එතකොට දැන් එතන එහෙම එකක් නැහැනේ. දැන් මහා භූත කියන එක ඒක විස්තර කරා මේ හටගත් දේ ඒ වගේ අදහසින්. එතකොට මේ එතන මහා භූත පත්‍යෝ කියන්නේ මෙතන ප්‍රත්‍යයෙන් උපන් කියලා අර හේතුඵල ධමත් එක්ක වගේ අදහසින් තමයි රූප ඛණ්ඩ කියන එක කතා කරගෙන අනිත්‍ය කතා කරලා හේතුඵල ධම කතා කරලා ඊට පස්සේ කතා කරන එකක් විදිහට තමයි දෙන්නේ ප්‍රකට කරලා. එතකොට මේ ප්‍රශ්නේ තියෙන්නේ එතන. දැන් අපි කෙලින්ම සතර මහා ධාතු කියන එක මෙතන ඉඳලා බලන්න කියොත් එහෙම මේ ඒක දැන් මම මෙතන ඉඳලා බලන එක. දැන් අතන හේතුඵල ධම අනිත්‍ය කතා කරලා අත්තාරෝ මහා භූතා පත්‍යෝ රූපකන්තේ ওই විදිහට නෑනේ. එතකොට මේ ප්‍රතිං කියන ස්වභාවයත් එක්ක අනිත්‍ය නුවණක් එක්ක තමයි එතන කතාව තියෙන්නේ. ඒක නිසා අර අන්නේ ඒ නිරවුල්වීම තමයි තියෙන්න ඕනේ. එතකොට ඒක තේරුම් ගන්න පුළුවන්. නැත්නම් අපිට මෙතන ඉඳලා තද ගතියක්, හමා යන ගතියක් කියකියට අපිට මෙතන ඉඳලා අපේ ජීවිතේ ඉදීමක් බලන්න පුළුවන්. ජීවිතේ ඉදීමක් බලන එක අතන රූප උපාදානස්කන්ධ කියනකොට එතන කතා කරපු විදිහේදී චත්තාර්ය මහ භූතයන් චතුර්ණ මහ භූතාන උපාදාය රූපං කියන කාරණාව අර එදීමක් සතපල ඒ ස්වභාවයට කතා කරනවා කියලා. අර ඒක වෙන්ක මම හිතන්නේ මේ දේශනාවේ වෙන්න ඇති ඔය ලාල් මහත්තයාට ප්‍රශ්නයක් ආවේ ඒක මම හිතන්නේ පැහැදිලිව තියෙනවා. ඒකේ විස්තරේ මම හිතන්නේ මහත්තයාට හරියට අහන්න බැරි වෙන්නේ ඇති. පුදුනදාල රූපී කියලා එකක් තියෙනවා. ඒක මම හිතන්නේ ඒක තවපාරක් ශ්‍රවණය කරොත් මේ විසඳුමක් හම්බෙයි. ඒක නිසා දැන් අර මහත්තයාට ඒ ලාල් මහත්තයා ඉස්සරව මහපු ප්‍රශ්නේ අර සබ්බේ ධම්මා නත්තාති එදා පඤ්ඤාය පස්සේ කියන ඔය ගාථාවත් එක්කත් අර ලාල් මහත්තයා ඇහුවේ දැන් අපි ඒක තවත් විග්‍රහ කරලා දකින්න විදිහක් වගේ අදහසක් නේ. එතකොට දැන් ප්‍රඥාවේ කෘත්‍යයක් එක්කනේ තියෙන්නේ. එතකොට දැන් මෙතනත් අර මේ පච්චයෝ කියන එක චත්තාරෝ මහා භූතා පච්චයෝ කියන එකත් එක්ක රූපක් කන්න කියන එක කතා කරන්නේ. එතකොට එතන මේ අපිට බලන්න බෑ කියන එක තියෙන්නේ. අර දැන් අපි මෙතන ඉඳලා එහෙම නෝණක් එක්ක නෙමෙයි. එතකොට දැන් අපි හිතමුකෝ දැන් මෙතන ඉඳලා සබ්බේ ධම්මා අනත්තාති හරි අනිත්‍යයි හරි මොනවා හරි එකක් අපි මෙතන ඉඳලා බලන්න ගියොත් එහෙම දැන් අපිට දැන් තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. අපිට දැන් අපේ ජීවිතේ අපිට වෙනම හිතීමක් කියන කාරණාවකට කර්ම තියෙනවා පදනම් කරලා මේ ඇසීමක් දැකීමක් ඇසීමක් දැනගැනීමක් මේ ගැනීමක් කියන කාරණා කියන්නේ ඒ වගේ අපේ ජීවිතේ සිදුවන දේ හොයන්න. එතකොට දැන් අපි හිතමුකෝ අපි මෙතන ඉඳලා සබ්බේ ධම්මා අනත්තාති කියන කාරණාව දැන් ඒක ධර්මයක් ධර්මකාරණයක් කියලා මට හම්බුණා නම් ඒක මම ඒක දැන් මම මෙතන ඉඳලා මට බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙකුත් ඉන්නවා. ඒක තමයි මට ලැබිච්ච දේ. එතකොට දැන් මම ඉන්නවා. එතකොට දැන් අපිට ওই කාරණාව ওই විදිහට හිතන්න ගියොත් එහෙම දැන් අර අපිට අනිත්‍ය කියන දේ ඒ වගේ නුවණකින් තොරව අපි උග කතා කරන්න ගියොත් එහෙම අපි මේ නිත්‍ය පදනමේ ඉඳගෙන සබ්බේ ධම්මා දැන් අපි ධර්මයේ කාරණාව හැටියට අපි ගමු චක්කුං අනිත්‍යං කියලා. එතකොට දැන් චක්කුං අනිත්‍යං කියන කාරණාව දැන් කොහොමද මෙතන ඉඳලා දැන් අපි අනිත්‍ය කියන ධර්ම කාරණාව හිතන්නේ? එතකොට දැන් හරි අරහින් ඇහෙනවා චක්කුං අනිත්‍යං කියලා ධර්ම කාරණයක්. දැන් ඇහෙන තැනදී අපි සත්‍යවාදී නම් අපිට දැන් අපි හිතමුකෝ මේ ඇහක් නැද්ද දැන් අපිට? ඒ කියන්නේ දැන් අපි පේන්නේ නැද්ද? ඒ කියන්නේ දකින්නේ නැද්ද? ඒක තියාගෙන අපි කියනවා නම් අනිත්‍යයි කියලා ඒක අපි කියන්නේ එක්ක අනාගතින් එහෙම වෙනස් වෙලා යාවි නැති වේවි කියන අදහසින් කතා කරන්නේ. එතකොට අපි අපේ පැවැත්මම ඉදිරියට ඉන්නේ නිත්‍යයි කියන කාරණාවක් එක්ක. එතකොට අපි අර කියන දැන් ස්වාමීන් වහන්සේ මිත්‍රම කියන අර විචක්ෂණ ශීලී භවයේ ඒකින් ඒ හිතීම දියුණු වෙලා නැත්තම් අන්න දැන් අනික්ක කතා කරන මට්ටමට අපේ විචක්ෂණේ දියුණු වෙලා නැත්තම් දැන් අපි නිත්‍යයි කියන පදනමක ඉඳගෙන චක්කුන් අනිත්‍යං කියන දහම් කාරණේ ඔස්සේ තමයි සබ්බේ ධම්මා අනාත්තති කියන්නේ යන්නේ. එතකොට දැන් චක්කුන් අනිත්‍යං කියන කාරණාව මේ අරගෙන දැන් චක්කුන් අනිත්‍යං කියලා කියන්නේ දැන් අපිට මෙහෙ අපි අසත්‍යවාදීව මෙතන නිත්‍යයි කියන කාරණාවක දැසගෙන අනිත්‍ය කියන කාරණාව දැන් දකින්න හද. එතකොට ඒක දෙයක් වෙනවා. ඒ දැන් ඒකට අදාළ නොවන අපේ යොමු වෙලා නැත්තම් ඒ හිතීම දියුණු වෙලා නැත්තම් ඒක අපි අපිට ඒක භාවිතා කරන්න වෙන්නේ අන්න ධර්ම කාරණාව දෙයක් ඉන්න ওই විදිහට. එතකොට දැන් මම මෙතන ඉන්නවා මට දෙයක් තියෙනවා. එතකොට දැන් මට ඒ කාරණාව මුල් කරගෙනම මේ ඉතින් දකින්නෙක් සහ දකින්නක් කියන කාරණාවනේ. එතකොට එතකොට කවුද දැක්කේ? එතකොට සොකී දැක්මකට මේ සබ්බේ ධම්මා අනාත්තං කියන කාරණාව ලැබුණා. නැත්තම් චක්කුන් අනිත්‍යං කියන ධම් කාරණයක් ඇටියට ලැබුණා. එතකොට සොකී දැක්මක තමයි ලැබිලා තියෙන්නේ. එතකොට දකින්නෙක් සහ දකින්නක් කියලා දෙයක් ඉදිරියට. එතකොට සොකී දැක්ම කියන කාරණාව කාරණාවට ලැබීමක් නියෝක යදා පඤ්ඤාය පස්සති. මේ මේක ප්‍රඥාවේ එකක් හැකිද? ප්‍රඥාව කියන කාරණාවයි ප්‍රකට කරන්නේ. එතකොට ප්‍රඥාව කියන කාරණාව මට ලැබෙන එකක් හෝ මගේ අඥානකම කියන එකට ලැබෙන එකක් නෙමෙයි. ඒක නිසා අර ඒ කාරණාව ප්‍රඥාවේ දැකීමක් හැකිතයි කියන්නේ. එතකොට අතනත් තියෙන චත්තාරෝ මහා භූත පත්‍ය රූපකන්ද ওই විදිහට රූපකන්ද කියන තැනදී විස්තර කරනවා. සතර මහා ධාතු බලන්න එපා බලන්න කියන කාරණාව දෙකම නෙවෙයි ස්වාමීන් වහන්සේ කිව්වේ. ඒ බුදුන් අදාළ රූපේ කිව්වේ ওই කාරණාවේදී මහා භූත හැටියට අපි මෙතෙක් දරාගෙන හිටියේ. මහා භූත කියන්නේ මොනවද කියලා අහපු ගමන් අපි කෙලින්ම ගෙඩිය තින්න සතර මහා ධාතුනේ එළියට දැම්මේ. එතකොට සතර මහා ධාතු කියන එක නෙමෙයි මේක හටගත් දේ කියන අදහසින් මොකද්ද කොහොමද හටගත්තේ අන්න මේ තද ස්වභාවය පෙන්නනවා. ඊළඟට අන්න ඒ විදිහට ඒක තවත් කුළු ගණනක් පෙන්න අදහසින් තමයි අර කක්කලං කරකතන් ওই විදිහට පෙන්නලා තියෙන්නේ. එතකොට ඒ පරියායේ වෙන්වින් වශයෙන් රූප උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? රූපස්කන්ධය කියන්නේ මොකද්ද කියන කාරණාව විග්‍රහ කරලා පෙන්නවා. ඉතින් මට හිතෙනවා ලාල් මහත්තයා පුළුවන් නම් බුදුන් වදාළ රූපේ කියන දේශනාව ඇහුවොත් මහත්තයාට ගොඩාක් නිකවුල් කරගන්න පුළුවන්. ওই ඔක්කොටම උත්තර ටික ඒකේ තියෙනවා. තිරුවන් නැයි
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම මේක එක දවසක් කවුරු හරි මහත්මයෙක් ඇහුවා මේ අඹ ගෙඩිය ධාතු වලින් සැදුණු විට ලෞකිකයි හේතු නිසා හට ගන්නවා නම් මේක ඊතර වීමක් කියලා. අන්න එහෙම මම හිතන්නේ දේශනාවේදී මම මට ඇහුනේ මේ විදිහට ස්වාමීන් වහන්ස. මම ඒ ගැන අර ඔබ වහන්සේ කියපු දේශනාව මම අහලා මගේ සුතේ දිනු කර ගන්න උත්සාහ කරන ස්වාමීන් වහන්සේ පෙරවන් සර්ණයි.
ගාත්‍ර ස්වාමීන් වහන්සේගෙන් සම ආචාර්යතුමාගෙන් අවසරයි. මං මට නිකන් ආව අදහසක් මේක හරියට දන්නේ නැහැ. ලාල් මහත්තයා මේ පැන නැග්ගුවානේ ප්‍රශ්නයක් ධම්මපදයේ අර ගාථාවලට නිදාන හොයාගන්න පුළුවන්ද කියන එක මම හරියටම දන්නේ අර ධම්මපදට්ට කතා කියන ඒ ග්‍රන්ථයක් තියෙනව නේද කියලා සාන.
පෙරවන් සරණයි. මේ ඇත්තටම දැන් ඒ ගාථාව දැන් මේ මහත්ය ප්‍රශ්නයක් කරුවා. ඒ ප්‍රශ්නත් අපි ගෞරව කරන්න ඕනේ. දැන් ධම්මපදය කියන එක දැන් ගාථා 433ක් වග්ග 26ක් තියෙනවා කියලා අපි ස්වාමීන් වහන්සේ මතු කළ පෙන්නවා කුද්දගනිකාය පොත් අහස්සේ. එතකොට දැන් ඔතන මේ දෙන්න පුළුවන් උපරිම විදිහටනේ දීලා තියෙන්නේ. දැන් අපිට ආපු විදිහක් තියෙනවනේ ධර්මයේ ගාථා වශයෙන් සූත්‍ර වශයෙන් ওই විදිහට. එතකොට ඇයි දැන් මොකටද මනෝ පුබ්බංගම ධම්මා එකේ පැටිකිරිය දැන් හොයන්න ඕනේ ඇයි අපි? ඒක දැන් ඒක මොකද්ද මේ මොකද ඒක හොයන්න දැන් එහෙම කල්යාණ මිත්‍යානාස එහෙම කිව්වද අපිට මේ මේක මේ අහවල් පොත්වල තියෙනවා මේ පදට කතාව දැනගත්තේ නැත්නම් අපිට මේක අවබෝධ කරගන්න බෑ කියලා එහෙම එකක් ඕනේද? දැන් අපි නිධානයේ පරයය කියන කාරණාවක් හොයන්න ඕනේ. නිධානයේ පරයය කියලා දැන් දැන් අපි හිතමුකෝ දැන් සුත්ත නිපාතේ මෑත කාලේ දැන් අන්තිමටම ඒ කරන කරපු මේ වගේ අට්ටක පාර යන සමහර ඒ වගේ තියෙනවා නේද? දැන් කෙලින්ම මේ ගාථා සහිත ප්‍රශ්න අහන විදිහ තියෙන බුදුන්වහන්සේගෙන්. එතකොට එතන මතුවෙන දහම් කාරණයක් මේ තියෙන්නේ සමහර ඒ වගේ. එතකොට දැන් ඒකේ වග්ග 26 විද්‍යට එක එක වග්ග අනු වග්ගෙත් නමක් තියෙනවනේ මේ සිත ගැන කියන ඒවා මේ චිත්ත වර්ගයට දාලා අන්න ඒ විදිහට. එතකොට දැන් එතන ඒ කියන්න හදන කාරණාව කල්යාණ මිත්‍රෙක් මතු කරලා තියෙනවා නම් ඒක එච්චරයි. දැන් ඒකේ අපි ගිහිල්ලා ආයේ මේකේ කාටද කිව්වේ මොකටද කිව්වේ කියලා අපි අවස්ථා සම්බන්ධයෙන් ප්‍රශ්න ලියන්න ඕනේ නෑනේ. විභාගෙට උත්තර ලියන්න උත්තර හදන්න යන කමයක් නෙවෙයිනේ. ඒක නිසා අපි දැන් ඒක හොයන්න ගියපුවාම අන්න එතකොට අපි අනවශ්‍ය පැතිවලට යන්න වෙන. දැන් ඇයි දැන් මේක කෙලින්ම දැන් ගාථාවේ දහම් කරුණක් තියෙනවා නම් ඒ දහම් කරුණට අපිට තියෙනවා නම් යම් සූත්‍රයක තියෙනවා නම් ඒ සූත්‍රයේ එතන තියෙන විදිහට බලන්න ඕනේ. දැන් ගාථාවේ දැන් අර මජ්ජේ සූත්‍රයේ තියෙන ත්‍රිසමිතිය සූත්‍රයේ තියෙන එකේ විග්‍රහය මජ්ජේ සූත්‍රේ හම්බුනේ නැත කාලේ. එතකොට ඒ වගේ දැන් එතන අන්න කල්යාණ මිත්‍රයන් අහසේ මතු කරා. දැන් අපිට හිතුමනාපිට ඕකේ තියෙන මේ ගාතාව මේක කොහෙද තියෙන්නේ අර කොහෙද තියෙන්නේ කියලා දැන් ගාතාව තියෙන තැන හෙවීමද ප්‍රශ්නේ. ගාතාව ලැබුණට පස්සේ ඒකේ අපිට සජ්ජායනාව පිණිස අහල දරාගෙන ඒකට අනුව කියන්නේ ඒකට අනුව මෙනෙහි කරලා ඒක දුක්නේ දැක්ම පිරිසුදු කරගන්නවා කියන කාරණාව කල්යාණ මිත්‍රට අනුගත වෙලා කරගන්න එකනේ කරන්න ඕනේ. එහෙම නැතුව දැන් ඕක අපි කොතනද තියෙන්නේ කොහෙද තියෙන්නේ කියලා ලැබිච්ච කාරණාව ඒක නිරවුල් කරගන්න ඕනේ. අර විදිහට මේ වචනින් කියන්නේ මොකද්ද, මනෝ කුබ්බංගම කියන්නේ මොකද්ද, එහෙනම් මේ ওই කාරණා නිරවුල් කරගත්තම අන්න ඒකනේ දැන් කෙරෙන්න ඕනේ. ඒකනේ නේද මොකද්ද කියලා යොමු වෙලා හොයන්න. දැන් ස්වාමීන් වහන්සේ හරි මේ ධම්මපදයේ සම්පූර්ණ විස්තර කළා කියලා. එතකොට ඒකේ එතන දේශනාව හොයාගෙන එහෙනම් මේ ගාථාවට මොකද්ද අර්ථය දීලා තියෙන්නේ. එතකොට මේකේ පරිවර්තනයේ තියෙන අර්ථය මොකක්ද? එතකොට මේ භාෂාව කොහොමද මෙතන යෙදিলা තියෙන්නේ කියලා අන්න දැන් වැඩපිළිවෙලක් තියෙනවානේ. ඒක වැඩපිළිවෙල කළ යුක්ත තිබිලා දැන් අපි කියන අර්ථය කියන එකයි ඒක කළ යුත්තේ අර්ථයක් තියෙනනේ. අර්ථය අතහැරලා අන්න අනර්ථය කරනවා. දැන් මේක කොහෙද දන්න වෙන තියෙන්නේ. එතකොට සමහරට ඒක යෙදিলা තිබ්බොත් එහෙම වෙන මාර්ගයකින් වෙනම නිදානකින් වෙනම පරයයකින් මොකද කරන්නේ? එතන ඒ හම්බෙනක එහෙනම් බලන්න ඕනේ නැද්ද කිහි? ඒ පරියත් ඒක නිසා අපි ඇත්තටම මේකේ කොතනද තියෙන්නේ කොහෙද තියෙන්නේ කියලා අපි අන්න දැන් ස්වාමීන් වහන්සේ කියනවා මේ මහා පුන්නම සූත්‍රය බලන්න. අන්න මහා පුන්නම සූත්‍රය කොහෙද තියෙන්නේ කියලා හොයන එක සාධාරණයි. ඇයිද කල්යාණ මිත්‍රන් අහස නම යොමු කරලා අන්න ඒක හොයන කොතන තියෙන කොයි පොත් අස්සේ අන්න බැලුවා. දැන් මේක බලන්නේ Tamanta ආපු සිටිවිල්ලකටනේ. ඇයි මේක බලන්නේ කියලා. එතකොට දැන් එහෙනම් මේ ධාතු විභාග සූත්‍රය ඇයි දන්නේ ඒක කිව්වේ නේද? කියවුවම දැන් කොහෙද හොයන්නේ? දැන් ඔය කොහොමද හොයන්නේ? අනවශ්‍ය මෙනෙහි කිරීමක් නෙවෙයිද? ඒක නිසා මම නම් කියන්නේ මම පෞද්ගලිකව ඒකට මට කියන්න කිණිති නැත්තටම ඒ ගාථාහාර ශේෂ තුනක් තියෙනවා. එච්චරයි. ඒක විග්‍රහ කර මේ කලර්මෙත්න සෙදීලා තියෙනවා. එච්චරයි. ඒක හොයන්න ඕන නම් අහලා අරගෙන වචනෙන් පුරුදු කරලා ඒකට අනුව කියලා කියන්නේ ඒක කොහෙද තියෙන්නේ කියන එක නෙවෙයි. ඒකේ තියෙන පද වෑංජන කොහොමද කියන එක ඒකට අනුව හොයලා අන්න ඒකට අනුවයි අපි දැක්ම පිරිසිදු කරගන්න ඕනේ. නැත්නම් අනවශ්‍ය පැත්තකට යයි. ඊට පස්සේ මේ රසාස්වාද කතන්දරවලට යයි. ඊට පස්සේ අපි නිකන් අර ආපහු අර හිටපු තැනටම එයි. වැරදි දෙයක් වැරදි කාරණාවක් අනර්ථයක් පිණිස අපි අපේ කටයුතු යෙදෙව්වොත් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම ඒක හිතුවේ දැන් මේ සමහරක් ධම්මපද ගාථා අපිට අර ඒක අපේ මේ දැනුම නැති හන්දා අපි ටිකක් තේරුම් ගන්න අමාරු වුණොත් එතකොට මේක ගැන තව ටිකක් ඒක මේ ගාථාව කියෙව්වට තේරුම් ගන්න බැරි හන්දා මේකේ අර පත මේ මුල තැන දැනගත්තොත් ඉර එක තේරුම් ගන්න හැකියාව ලැබෙනවා කියන අදහසින් නැතුව වෙන අදහසකින් නෙවෙයි. මගේ වරදක් කියලා මම ඔබ වහන්සේ මට තේරුම් කළ දීපිකට ගොඩ අප්‍රමාණකින් මම මේ විදිහට කටයුතු කරන්නම් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මහත්තයා. ඇත්තටම අර දැන් ඒක මහත්යත් විතරක් නෙවෙයි අපි දැන් මේ කතා කරාට අපි හැමෝටම අඩුපාඩු වශයෙන් තියෙන එකක් තමයි අපිට ඇහෙන දෙයින් එකෙන්ම ගොඩ යන්න ඕනේ. මේක එකෙන්ම මේකේ අර්ථයක් ඕනේ. දැනීමක් ගැන හිතන්න ගියොත් ඒ හිතන කාරණාවෙන් ඈතර වෙන්නත් ඕනේ. මේක කියන්නේ මේක හොයන්නේ ඈතර වෙන්නමයි එක්කෝ. කියන්නේ අන්න ඒ වගේ අපි සිතිවිලි දීලා සිතිවිලි දීලා ඒ සිතිවිල්ලත් එක්ක තමයි අපි ඉඳ හදන්නේ. අර ඉඳන කාරණාව බලන්න කිව්වත් අපිට අර සිතිවිලි තමයි අපි දෙන්නේ සමහරලාට. ඉතින් ඒක නිසා අර ඇත්තටම මේ ඒ කාරණාව අපිට ධම්මපදයේ මනෝපුබ්බංගම ධම්මා වෙන්න පුළුවන්. සබ්බේ ධම්මා අනත්තාති කියනයක් වෙන්න පුළුවන්. කුමන හෝ දෙයක්. එතකොට ඒ කාරණාවක් ඒ ධම්ම ගාථාවක් මුල් කරගෙන අපිට ඒක අපිට ඕලාරික අර්ථය ගන්න පුළුවන්. පරිවර්තනවල තියනවා කල්යාණ මිත්‍රනාශේට උමු වෙලා ඒ මේ යම් දෝෂයක් තියෙනවා නම් ඒක දෝෂ නිරවුල් කරන විදිහට අපිට අනුකම්පාවෙන් කියලා තියෙනවා නම් ඒකට ගිහිල්ලා අර්ථය විමසන්න පුළුවන්. ඒ අර්ථය විමසුවා දැන් අපි අහපු බණවල හැටියට අපිට මුකුත් වෙලා නැහැනේ. තාම අපිට එදීමක්වත් හරියට බලාගන්න බෑනේ. එතකොට අපේ දුර්වලකම අපි තේරුම් ගන්න ඕනේ. එතකොට අපි දැන් ඒ ආපු ගමන් මේක වෙනවා නම් අපිට මේ වෙලා ගොඩක් කල් දැන් මේක. ඉතින් ඒ නිසා එහෙම වෙන්නේ නැහැ. නමුත් අපේ හිත කැමති මොකටද? හිත කියනවා මේක එකෙන්ම යන්න ඕනේ. මේක අහලා මේ ගාථාව අහලා මේක අර්ථ විමසගෙන මේකෙන්ම යන්න ඕනේ කියලා එහෙම බෑ. දැන් අපිට බුදුරජාණන් වහන්සේ නෑනේ. මේ ඉන්දිය ධර්මයෙන් බලලා මේ වචන හරියටම දෙන්නන්න ඔයාට තියෙන්නේ මේකයි කියලා. දැන් අද ස්වාමීන් වහන්සේ උදේ මේ මට මතක හිටිට කවුරු හරි අහපු ප්‍රශ්නයකට කිව්වරේ දැන් මේ අපිට දැන් අර දුල්ලපන්ත සාම්ප්‍රොන්ට අර විනිකාදක් දුන්නා. තව කෙනෙකුට කුඹුරු හානගෙන පිටිගෙන කිව්වා. දැන් අපිට වෙලා තියෙන්නේ සබ්බේ ධම්මා අනත්තාති පටිසෝපාදේ පංච උපාදානස්කන්ධේ කියන කාරණා වලින් තමයි එළියට යන්න තියෙන්නේ. දැන ගන්න තියෙන්නේ ඉතරට යන්න කියන එකක් පැනවිලා. පැනවිච්ච කාරණාව නිසා මේක දහම් කාරණේ මේක හොයන්න ඕනේ. සමහරට අපි පදනමම වැටිලා ඉවරයි මේක හොයලා මේක ඉතර වීමට තියෙන දෙයක් මේකෙනු ඉතර වෙන්න තියෙන්නේ කියන සිතිවිලි ටිකක් දීලා ඒකට රිංගගෙන ඒක හොයන. එතකොට ඇත්තටම ඒ ශෝකීය දැක්මක් එක්ක කටයුත්තක් තියෙන්නේ. දැන් අහලා දරාගෙන ඒකට අනුව කියන්නේ ඒ අහලා අහපු දේ සජ්ජායනා කරලා ඒ දේට අනුව මෙනෙහි කරනවා කියන එක අර අපේ මට ඕන විදිහට කරන එකක් නෙවෙයි. ඒතර මම ඒක මට ඕන විදිහට කරනවා නම් සොකීය දැක්ම පිරිසුදු වෙලා හොඳ කෙනෙක් ලෝකෙට බිහි වෙයි. හරි හොඳ සොකීය දැක්මක් එක්ක ජීවත් වෙයි. ඒක නිසා මට ඕන විදිහට මේක කරන්න බෑ. අර අපිට මේක ඇහෙන තැනදී ගාථාව සජ්ජායනා කරන පමණ එහෙම ඒකට ලොකු නුවණක් තියෙනවා. එතකොට ඒක නිසා අර අපිට තියෙනවා හිතේ හදිස්සියක්. ඉතින් ඒ අපේ හදිස්සියට ඒ දේ වෙන්නේ කෙනෙක් මේවා හිතන දැනකොට සමතේකට යනවා. කෙනෙක් මේවා හිතන දැනකොට එයාගේ සිහිය දියුණු වෙනවා. ඒක නතර හිතීමට දුන්නේ දේ විචක්ෂණේ දියුණු වෙන්න දුන්න දේ. එතකොට ධර්ම අධ්‍යයනය කළ යුතු වැඩපිළිවෙළක් වෙනම කියලා කියනවා. ඒතර ධර්ම අධ්‍යයනය කරන්න යනකොට සමහරලාට නිවැරදි අධ්‍යයනයක් කියන එකක් තියෙන්නේ දැන් මේ අහලා දරාගෙන අපිට ඕලාරික වශයෙන් පෙන්වලා දීලා තියෙනවානේ. අන්න ඒ විදිහට එතකොට මහත්යාට යදා පඤ්ඤායේ පස්සේදී කියන්නේ මම හිතන්නේ මට මතක නැති ගිය සතියේ මහත්යා අහලා 223 24 25 සාකච්ඡා කරන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැනුවත් කරා වගේ මතකයක් මට තියෙනවා. ඉතින් මහත්යා ඒ කරුණු පොඩ්ඩක් බලන්න. එතකොට ඔකට සාධාරණ මේ කියන පිළිතුරක් කියන එකට වඩා ඕකේ අර්ථ විග්‍රහයක් හොයාගන්න පුළුවන්. ඊළඟ අපේ කවි පොංගලගේ මහත්යත් එක්ක කරපු මේ අර තිලක්ෂණයේ කියන මේ සාකච්ඡා මාලාවේ පළවෙනි සාකච්ඡාවේ ඔය ගාථාව සම්බන්ධව විග්‍රහාත්මක දේශනාවක් තියෙනවා. ඒකත් පොඩ්ඩක් අහලා බැලුවොත් සාමිනාසේ ඒ උතරෝයි මහත්යාට ඔය ගාථාව සම්බන්ධව අන්න කල්යාණ මිත්‍රයෙකුට යොමු වීමේ අර්ථය. එතකොට ඒ ගාථාව අපි කොහෙද තියෙන්නේ කියලා හොයනට වඩා කල්යාණ මිත්‍රයෙකුට යොමු වෙලා ඉතිරි කල්‍යාණ මිත්‍රයා මේක ගැන කුමක්ද කියලා තියෙනවා. කොහොමද ස්වාමීන් වහන්සේ මේකට අර්ථය දීලා තියෙන්නේ? අන්න දැන් අපි ස්වාමීන් වහන්සේ දුන්න අර්ථය හොයනවා නම් මේකේ අපිට අර වැදගත් කියන කාරණාව යොමු වෙලා තියෙනවා. ඒක නිසා අපිට තනියෙන් මේක කරන්න බෑ. ඉතින් මහත්යා ඒක පොඩ්ඩක් ආපහු ඒ 223 24 25 මට මතකයි අපි ස්වාමීන් වහන්සේ දීසති දැනුම් දුන්නා. ඊළඟට කොග්ගලගේ මහත්යත් එක්ක ඒ කරපු අර ත්‍රිලක්ෂණය කියන එකේ පළවෙනි දේශනාවේ මට මතක හිටියේ ඔය යදා පඤ්ඤාය පිස්සති කියන මේ ගාථාව සබ්බ ධම්මානත්ත කියන ගාථාව ඉස්තරයක් තියෙනවා. ඉතින් මහත්යට පුළුවන් ඒවා නිරවුල් කරගන්න ඒ විදිහට බලන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඒ විදිහට මම කටයුතු කරන්නම්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට අප්‍රමාණ පිං.
තෙරුවන් සරණයි. තව කාට හරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි. රවිචර මේ ස්වාමීන් වහන්සේ දැන් මේ රාල් මහත්මයාගේ ප්‍රශ්නේ සාකච්ඡා වෙද්දිත් ඒ වගේම 264 අපේ ස්වාමීන් වහන්සේගේ ධර්ම සාකච්ඡාව අහද්දිත් මේ මතුවන ප්‍රශ්නයට තමයි මේ භූත කියන ස්වභාවය ඒක අපිට තේරුම් ගන්න අපහසු තමයි බොහෝ දුරට. ඒ වගේම දැන් ආයේ ධාතුයි භූතයි කියන එකම ස්වභාවයෙන් තමයි මෙතෙක් කල මේ මගේ තුන අවබෝධය. නමුත් ඒකෙන් ඒක වෙනස් වුණා. නමුත් තාම හරියට මේ ධාතු සහ භූත කියන ස්වභාවයන් යෙදෙන අවස්ථා සහ යෙදෙන්නේ කොහොමද කියන පිළිබඳ මේ හරි අවබෝධයක් නැහැ. ඒ පිළිබඳ පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් බොහොම පිං. තෙරුවන් සරණයි.
ඇත්තටම මහත්තයා ඉතින් ඒක පහ භූත කියන එක අපිට තේරුම් ගන්න කියන එකකට වඩා දැන් ඒක හොයනකොට මේ ඒකේ අර්ථයක් ලැබෙනවා කියන එකට යන්න එපා. ඒක දැන් ඒ යෙදෙන විග්‍රහය කරලා තියෙන තැනත් එක්ක තමයි අපිට ඒකේ නිදාන පරියත්තික තමයි ඒක හිතන්න දෙන්නේ. ඉතින් ඕකේ අපිට අර්ථයක් කියන එකත් මේ කියන එක අපිට දැන් එහෙනම් ඊතර වීමක්ම කියන එකනේ කතා කරන්න වෙන්නේ. එතකොට ඒකේ අපිට වචනේ අර්ථය හැටියට අපිට මේ තැන්වල ඉදිරිය තියෙන හැටිය ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මහත්තයා ඒක ඇත්තටම අර ඔන්න ඔය ගැටලුම තමයි අර ස්වરૂපය කියන අර බුදුන්දර රූපය කියන එකේදී මේ විස්තර කරේ. එතකොට අන්නේ තීර්ථකයෝ කියන අයට අර ස්වરૂපය කියන කාරණාව විස්තර කරලා ඊට පස්සේ රූපය කියන කාරණාවේදී මේ ඔය ඕක අපිට සූත්‍රවල හමු වෙන හැටි විග්‍රහ කරේ. ස්වરૂපය කියන අදහසක් අපේ භාෂාවට මේ අර්ථකථනය සාමාන්‍ය ඉදිරිපත් කරලා බුදුරජාණන් වහන්සේ කියන්නේ අනිත්‍ය තීර්ථකේ ස්වરૂපයක් ප්‍රකට එච් ස්වરૂපේ ප්‍රශ්නයක් නම් ඒ ප්‍රකට නොවන විදිහට ජීවිත කාරණා ජීවිතයේදී දිහා බලලා අයාලට ආකාශය අනන්තයි කියලා ස්වરૂපයක් ප්‍රකට නොවන විදිහට හිතන ස්වභාවයක් පෙන්නුම් කරලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද රූපපතීති කෝ වික්‍රේ තස්මා රූපං උච්චති කියලා ඔය විදිහට මේ අජනේ සූත්‍රයේ හැටියට දැන් මේ බුදුරණාථගේ රූපය බුදුරණාථේ විස්තර කරලා තියෙන්නේ මොකද්ද කියන කාරණාව විස්තර කරලා ඒකට අනුව ඊට පස්සේනේ රුප්පණේ කියන්නේ මොකද්ද? එතකොට රුප්පණේට ඉද්දෙනවා කියන අර්ථයක් දුන්නා. ওই විදිහේ විග්‍රහයක් මත එතකොට ඒක මේ අපිට දැන් ඔයකට යන්න කලින් එහෙන රූපේ රුප්පණේ කියන කාරණාව ඉද්දෙනවා ඇඳුම් කනවා කියන කාරණාව. ඒක ඇඳුම් කනවා කියන කාරණාවට අපිට කොහොමද ඒක විස්තර කළේ? ඒක ඒව හොයාගන්න වෙනවනේ ඉස්සෙල්ලා. එන තද ගතිය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් එහෙම මේ දැන් කොහොමද තද ගතිය? ඒතර මට ලැබෙන එකක්ද? මටෙන් බාහිරව තියෙන එකක්ද තද ගතිය? එතකොට එහෙනම් ඒක හොයන්න වෙනවා අපිට. ඒක හොයලා තමයි අපිට එහෙනම් මේ ඕක ඔය කියන විදිහට අර්ථකට යන්න වෙන්නේ. ඉතින් ඒක නිසා අර ඒක මේ වචනේ අර්ථය දැනගත්තා කියන එකෙන් ඊතර වීම කියන එක අපිට එහෙම බෑ. ඒකට අපි අපේ හිත අර මේකෙන් අර්ථයක් බලාපොරොත්තු වෙනවා. يعني මේක තේරුමක් ඕනේ. මේ ප්‍රශ්නෙට උත්තරයක් ඕනේ. දැන් සතර මහා ධාතු ගැන අපි හොයන්නේ උත්තරයක් ලබා ගන්න. ඒ සතර මහා ධාතු කෙනෙක් උත්තරේ මොකද අපිට ප්‍රශ්නයක් නේ. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ මොකද්ද? සතර මහා ධාතු. සතර මහා ධාතු ප්‍රශ්නයක් උනේ ඇයි? ධර්මයක් නිසා. ධර්මයේ ඇයි මොකටද ධර්මයේ අපි ගන්නෙ? දැන් අපිට ඇත්තටම අර කියන චින්තනය කියන එක ධර්මය මේ කියන කාරණාව වමනා වෙන්න ඕනේ මොකටද කියන කාරණාව චින්තනය හරි විදිහට යෙදුණා නම් අපි ඒක හරියට කරනවානේ. ඒක නිසා අර කරන මේ කියන්නේ කල්‍යාණ මිත්‍යේ පණවන දේ ඒ විදිහටම කරන්නේ නැති එකනේ අපි හැමෝගෙම අඩුපාඩු වශයෙන් තියෙන දෝෂේ. එතකොට මේ කාරණාවේදී එහෙනම් සතර මහා ධාතු කියන්නේ මොකක්ද? තද ගති කියන්නේ මොකක්ද? අමායන ගති කියන්නේ මොකක්ද එහෙනම්? ඒ කොහොමද ඒක? එතකොට මේ මට ලැබෙන තද ගතියද එහෙම නැත්නම් බාහිර දේ තියෙන එකද මොකක්ද කියලා ඒ කියන්නේ මොකක් කර විදිහකට එහෙනම් හිතන්න ඕනේ. ඉතින් මහත්යත් අර පැහැදිලිවම තියෙනවා මහත්තයගේ ලස්සන්ට විග්‍රහ කරන එකේ අය අපිට අත්ින් දාලා මෙතන මේ කාරණා වැරදි මෙතන මේ කාරණාව වැඩි කියන්න කාරණා නැහැ. ඒකේ ලස්සනට බුදුන් දාලා රූපේ කියන කාරණාවේ ධර්ම කාරණා ඇසුරෙන් විග්‍රහය කරන්නේ. ඒකේ අය අපිට අතින් කියන්න මොකුත්ම නැහැ. ඉතින් මහත්තයත් ඒ දේශනාවම අහලා බැලුවොත් හොඳයි. අනිසංඥාසල අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න TypeError කරන්නයි.
හොඳයි. බොහොම පිංකත් ස්වාමීන් වහන්සේ බොහොම පිං.
එතෙන් දැර සංඥාස මතක් කරා වගේම මේ ඔය රූපේට අදාළව මූලාශ්‍රගත තොරතුරු හැටියට ගත්තේ ස්වාමීන් වහන්සේ පඤ්චනීය සූත්‍රයේ ඒක රූපය ගැන කරපු විස්තරයයි මහා හත්තිපදෝකම සූත්‍රයයි මහා පුන්නමා සූත්‍රයයි ඔන්නෝයි සූත්‍ර ටික තමයි අතරම මේ පාදක කරගත්තේ. ඊළාට සංයුත්තනිකායේ තුන කන්ද වගේ කන්ද සූත්‍රයයි ඒකදී ඒ සූත්‍ර බහුල වශයෙන් උපයෝගී කරගත්ත සවිඥානික කාරණේ සිදු කරන්න කජ්ජනීය සූත්‍රය මහා හත්තිපදෝකම සූත්‍රය මහා පුන්නමා සූත්‍රය කන්ද සූත්‍රය සහ තවත් සූත්‍ර කිහිපයක් පාදක කරගත්ත මේ ගෝපාලක සූත්‍රය රූපඤ්ඤු ගැන විස්තර කරද්දී ඊළඟ සත්තාන සූත්‍රයේ ඒක නෝනා කියන කතා කරද්දී ඒ කාරණා ටික පාදක කරගෙන තමයි මේ අතරම මේ ඒ විස්තර ටික සම්මත පැහැදිලි කරලා දුන්නේ. ඊට නිසා අපි ගොඩක් දුරට ධර්මයේ කතා කරද්දී අද අපි සතරදා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විවාහ බුදුරජාණන් වහන්සේ දහම් කරුණ අපිට කියලා දීපු රටාවිපව අපි එකෝ අපිට ඇහිච්ච දෙයක් ගොඩාක් දුරට අපිට එහෙමනේ වෙලා කියන්නේ අපිට ඇහිච්ච තැන් වලින්නේ අපි අපිට ඇහෙලා තියෙන තැන් අපිට නිතුවක් ඇහිච්ච තැන් එක ඇහිච්ච කාරණාත් එක්කනේ අපි මේකයි මේකයි කියලා අපි කතා කරන්න යන්නේ. ඊට සාමිනවාසී අපිට කියලා දෙන හරිම වැදගත්ම තැනක් කියලා හිතෙනවා. බුද්ධජනන වහන්සේ දේශනා කරද්දී දේශනා කළ තැනට ගිහිල්ලා බලන්න කියලා. ඉතින් අර ඒක මේ දේශනා කළ තැනට ගිහිල්ලා බලනවා කියන තැනට ගියාට පස්සේ ඉතින් අර විදිහට තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් අර ඒ සූත්‍ර පාදක කරගත්තම හොඳයි කියන හිතනවා. මහා පුන්නමා මහා අත්තිපදෝපම කන්ද සත්තාන කජ්ජනී ඒ සූත්‍ර පාදක කරගත්ත නම් මේ තැන් වලට ගිහින් බැලුවා නම් හොඳයි කියලා. සාපේ අමති දර්ශි සාමිනහන්ස මතක් කරනවා වගේම සාමිනහන්සේ කරපු භාගිය ඔය සූත්‍ර සියල්ලම අලලා එකාසු කරලා සම්බන්ධ කරපු දේශනාවට යොමු වෙන්න පුළුවන් නම් හොඳයි. රතනසාර සාමිනහන්සේ තින්නෝ නම් සම්බන්ධ වෙවි තිරුවන් සරණයි.
බොහොම පිං සාමිනහන්ස බොහොම පිං අනන්ත ප්‍රමාණ තිරුවන්
සරණයි. අපගේ ආචාර්ය පාදෝත්තම ඒ වගේම කල්යාණ මිත්‍රෝත්තම අවසරයි අලව්වේ අනමදස්සී මහා ස්වාමින්දයන් වහන්සේට නමස්කාර වේවා. ඒ වගේම වැඩසිටින සීල් ස්වාමින්දයන් වහන්සේලාගෙන් අවසරයි. ඇත්තටම මේ දක්වා මේ සාකච්ඡාවේදී අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අර ඉතාම මැනවින් ඒ කරුණු පැහැදිලි කළා. මේ ප්‍රතිපදාව නැත්තම් මේ ධර්ම ඉගෙන ගන්න ඕනේ යන්න ඕන පැත්ත මොකද්ද කියලා. ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා අපිට තේරෙන විදිහකින් අපට හැඟෙන කාරණයකින් යන්න ගියාම ඒකේ වෙන ආදීනව සහ සම්පූර්ණ වරදිනවා කියන කාරණය පෙන්වන විදිහට අපේ සායනාංශලා පෙන්නවා. ඉතින් ඇත්තටම මේ මට හිතුණා වෙන විදිහකට මේ කරුණු ටිකක් කියන්න ඕන කියලා. නෑ ඇත්තටම මේ අපේ ලොකු සායනාංශේ මේව ඇත්තටම පිළිවෙලින් පෙන්වලා තියෙනවා. ඒ අවස්ථාවන් වලදී හිතන විදිහ ධර්මපරයායක් ඉගෙන ගන්න විදිහ සුතේ නිරවුල් කර ගන්න විදිහ එතකොට මේ හැම එකක්ම සයන්නාංශ පෙන්නලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ සයන්නාංශේ පුන පුනාම කියනවනේ මේ හිතන විදිහට තියෙන ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා ප්‍රඥාවට ගෝචර වෙන ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා. ඒකනේ අර මන්දදේශික ප්‍රඥාවන්ත අයට එහෙම කාලයක එහෙම පිරිසක් ඉන්න තැනකට බුදුරජාණන් වහන්සේගේ පහළ වීම සිද්ධවන්නේ කියන එක ගොඩාක් සයන්නාංශ පෙන්නලා තියෙනවානේ. ඉතින් ඇත්තට ඒකත් එක්ක අපිට මොනෝත් මොකෝත් අපේක්ෂාවලින් තොරව එහෙම නැත්නම් අපිට මේක අවබෝධ කරගන්න ඕන ඉක්මන් කරගන්න ඕන නැත්නම් මේ මේ ජීවිතෙන් කොහොමරි මේ වැඩේ කරගන්න ඕන සසර යන්න මෙහෙම තියෙන බයට මැරෙන්න තියෙන බයට ඔන්න ඔය වගේ කර්ම කාරණා ගන්නේ නැතුව කොහෙත්ම සාමාන්‍ය ජීවිතයේ සරලව යෙදෙන කාරණා එක්ක හිතන්න විදිහක් නේ ස්වාමීන් අපට පුන පුනාම පෙන්වන්නේ සාමාන්‍ය ජීවිතයේ සරලව යෙදෙන කාරණාවෙත් දැන් ওই ප්‍රශ්න මුකුත් වෙන්නේ නැහැ අන්න ඒ විදිහට යොමු වෙනවා නම් කියලා හිතුණා. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතේ අපිට ප්‍රශ්නයක් කියන්නේ අපි සත්‍යවාදී කියන කාරණය මේක මුලම තියාගන්න ඕනනේ. සත්‍යවාදීව කාරණය සත්‍යවාදී බව ඇති කරගෙන තමන්ගේ ජීවිතයේ පැත්ත බලනවා ජීවිතයේ ස්වභාවය ජීවිතේ කොහොමද කියන එක. ඒකට තියෙන සායනස පොඩාක් විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට අපි බලනකොට දැන් අපි හිතුවොත් එහෙම අපි ඔන්න දැන් දැන් අර මුලින් කියවුණා වගේ අහනවා දකින්නවා කනවා බොනවා යනවා ඉන්නවා ඔය වාදී දේවල් නිසා ජීවිතේ තියෙන්නේ. ඔව නොකර ඉන්න කෙනෙක් නැහනේ. ඔය වගේ කැමති වෙලා ඒවා එක්කමන ජීවිතේ තියෙන්නේ. යනවා එනවා කනවා බොනවා ඔය විදිහට ඔය එක්කමයි ජීවිතේ තියෙන්නේ. ඉතින් එතකොට දැන් අපි දැන් අපි සරලව මේක සංකීර්ණ කරගන්න නැතුව ප්‍රශ්න කරගන්න නැතුව ගැටලු නිර්මාණය කරගන්න නැතුව අපිට ඕනේ මේක මේ ඒ කියන්නේ මේ ප්‍රශ්නේ නිරාකරණේ නැත්තම් ගින්න නිවා ගන්න පැත්තට යන්නනේ. ගින්න තව තවත් අවුලුවාගෙන සංකීර්ණ කරගන්න ගියොත් මුකුත් හම්බෙන්නේ නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේ කියන විදිහට කිරීමයි අපිට තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේට සුදුසු තැනදී උන්වහන්සේ විග්‍රහ මුද්දට කරනවා. ඉතින් එතකොට අපි අර සාමාන්‍ය ජීවිතයේ යෙදෙන කාරණා එක්ක හිතන්න පටන් ගන්නවා නම් දැන් අපිට වර්ධනය කරගන්න තියෙන මේ පැත්තනේ. මොකද ධර්මයේ කියලා අපිට අවබෝධ කරගන්නත් පුළුවන්කමක් නැහැ ඒ. මොකද අපි දන්න අපේ පැත්තෙන් ගියාට පස්සේ මේක සම්පූර්ණ වෙන්න ඕන වැඩේ වෙන්නේ නැහැ. කියන්නේ සෝකියත් නිරෝධ ධමයක්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. එතකොට සෝකියත් නිරෝධ ධමයක් නම් එතකොට කොහොමද සෝකියත්වයකටම ලැබෙන්නේ? ওই පහුගිය සාකච්ඡාවලදී මේ ගැන හොඳට කියලා තිබුණා. ඉතින් ඒ වගේ අපි අර ඒ කියන කාරණා එක්ක සත්‍යවාදීව පිළි අරගෙන එක කාරණයක් සත්‍යවාදීව තේරුම් ගත්තාම අපිට ආපහු ප්‍රශ්නයක් එන්න විදියක් නැහැ නේ. ඒක අසත්‍යයි කියලා යන්න බෑනේ. දැන් සත්‍යවාදීව ගත්තාම තමා කියන සත්‍යත්වයේ කියන එක දැක්මක් කිව්වහම මොනම ක්‍රමයකට උනත් ඕනම විදිහකට එන්නේ එහෙම එකක් නේ. එහෙම නොවන එකක් නැහනේ. අන්න ඒ වගේ අපි නිකන් ඉන්නකොට නිකන් කියන්නේ ජීවිතේ ඉන්නකොට ගත කරනකොට ඒව හිතුවොත් එහෙම ඒ කරුණුත් එක්ක හොඳට හිතනවා මේ මොකද්ද කියන්නේ මේ එහෙම එකක්ද වෙනවද. අන්න ඒ වගේ අපි අර හොඳට මේ හිතීම පැත්ත හොඳට දියුණු කරගන්නට යොමු වුණොත් හොඳයි කියලා හිතනවා. ඒ විදිහට හිතලා අපි අර යෙදෙන කාරණා එක ජීවිතේ යනවා කියන්නේ මොකද්ද කනවා කියන්නේ මොකද්ද කනවා කියන්නේ කනවා කිව්වහම කන දේ නෙවෙයිනේ. දැන් එතනත් බලන්න සත්‍යවාදීව අපි හිතුවොත් එහෙම කනවා කියන එකක් නිසානේ කන කෙනා ඉන්නේ කන දෙයක් ලැබෙන්නේ. දකින්නවා කියන එකක් එක්කනේ දකින්න කෙනා ඉන්නේ දකින්න දෙයක් තියෙන්නේ. එහෙම වෙන්න බෑනේ නැත්තම්. කොහොමද දකින්න කෙනෙක් ඉන්නේ දකින්නවා කියන එක නැත්තම්. අන්න ඒ වගේ අපි මේක ගැටළු කරගන්න නැතුව ප්‍රමාණිකව සරලව අපි හිතට යොමු කරනවා මේ ප්‍රශ්නේ. ජීවිතයේ යෙදෙන ප්‍රශ්න අපි හිතට යොමු කරනවා හිතනවා මේ කාරණේ එහෙම වෙන්නේ කොහොමද. එතකොට දැන් ඒ විදිහට ගත්තාම අපිට දැන් ප්‍රශ්නයක් පැන නගින්නේ. ඒ කියන්නේ දැන් දකින්නවා කියන එක නැතුව අපි දැන් ජීවිතයේ යෙදিলা තියෙන දකින්න කෙනෙක් දකින්න දෙයක් දකින්න මමක් එක්ක. හැබැයි දකින්නවා කියන එකක් වෙනවා කියන එකකට අපිට ලං වෙන්න බෑ. එතකොට දැන් සායනස ඒ වගේ උදාහරණ මේ උපමායෙම ගොඩාක් පෙන්වන්නේ අර මේ පැලවෙනවා DJ ස්වභාවයේ පැලවීම කියන එකේම ඒව එක්කේම. ඉතින් එතකොට මොකද්ද මේ දකින්නවා කියලා කියන්නේ කනවා කියලා කියන්නේ එහෙම සිදුවීමක් නැත්තම් කොහමද කන මම හරි කන දෙයක් හරි තියෙන්නේ. අන්න ඒ වගේ අපි මේක මේ හිතනවා ඒ කියන්නේ විචක්ෂණය කරනවා එහාට මෙහාට ගලබලා කියන්නේ ඒ කරුණුත් එක්ක ඒ වපසරි එක්ක හිතනවා අරක කොහොමද මේ ඒ විදිහට. අන්න ඒ විදිහට හිතලා සයන්නන්ස කිව්වනේ ඊට පස්සේ මොකද්ද මේ කනවා කියලා කියන්නේ මොකද්ද කියලා හොයන්න කියලා කියන්නේ හොයන්න කියලා කියන්නේ ඒ කියන්නේ මොකද්ද ඇයි දැන් කනවා කියන එක ප්‍රශ්නයක් තියෙනවනේ දැන් ඇයි කනවා කියන එකකට අපිට කන දේ හරි කන කෙනා හරිනේ අපේ යෙදීම අපි ඉන්නේ එකක් එක්කනේ දැන් අපි රස විඳීමක් ගත්තොත් එimhe රස විඳීම එක්කනේ අපි ඉන්නේ කටයුතු කරන්නේ එතකොට හැබැයි රස විඳීම කියන්නේ මොකද්ද කියලා එහෙම එකක් තියෙනවනේ අන්න ඒ රස විඳීම කියන්නේ මොකද්ද කොහොමද කෙසේද මේක වෙන්නේ කොහොමද මොකද්ද ඔන්න ඔය ආදී වශයෙන් අර තමන් ස්වාධීනව තමන්ගේ පැත්තට ඕනනම් අර සාමාන්‍ය හිත සංසුන් කරගෙන අන්න ඒ විදිහට දැක් බලනවා ඒ විදිහට විචක්ෂණය කරනවා ඉතින් අන්න ඒ විදිහට දැන් ඒක දැන් සාමාන්‍ය තමන්ගේ ජීවිතේ ප්‍රායෝගික ඒ වගේම සත්‍යවාදීම කාරණයනේ වෙන කෙනෙක් එක්ක ප්‍රවේල වෙන දිහාවකෙකුත් නෙවෙයි තමන්ගේ ජීවිතේ වෙන සිද්ධිය. ඉතින් අන්න ඒ විදිහට තමන්ගේ ජීවිතේ වෙන සිද්ධියත් එක්ක විචක්ෂණය කර කර යොමු වෙනවා. ඒ කියන්නේ හිතීම කරනවා. හිතන්නත් වෙනවනේ දැන්. ඇයි දැන් හිතන්න වෙනවා කියලා කියන්නේ දැන් එහෙම දෙයක් නතර වෙලා නැහැනේ. එහෙම එකකමනේ තියෙන හැම වෙලාවෙම ඇසීම, දැකීම, දැන ගැනීම, හිතීම මේ හැම එකකම එහෙම එකක්නේ අපි ඉන්නේ. අන්න එතනයි ප්‍රායෝගික කියලා කියන්නේ සත්‍යවාදී කියලා කියන්නේ එහෙමයි. දැන් එහෙම එකක ඉඳගෙන දැන් අර වගේ දෙයක් තියෙනවා. ඒ වගේ පැත්තක් සායනන්ත පෙන්නවානේ. එතකොට දැන් අපිට හිතන්න කියන නොසිතා ඉන්න බැරි වෙනවා. නොසිතා ඉන්න බෑනේ එහෙම එකක් යෙදීමම වෙලා තියෙනවනේ එහෙම එකක්. අන්න එතකොට අපි ඒ විදිහට ඒ යෙදෙන කාරණාවක මොකක් යෙදුණා? ඒ යෙදෙන එක මොකද්ද? ඇසීමක් නම් ඇසීම කියන්නේ මොකක්ද? කියන එක අන්න ඒ විදිහට විචක්ෂණය කරන්න තමයි තියෙන්නේ. ඉතින් ওই විදිහට අපේ හිතීම වර්ධනය කර ගැනීම තමයි කරන්න තියෙන්නේ. අපේ ප්‍රඥාව දියුණු වෙන්නේ හිතීමම කියලා පෙන්වන්නේ. ඉතින් අන්න ඒ හින්දා අන්න ඒ විදිහට යනවා. දැන් අපි හිතමුකෝ දැන් ඕක ওই විදිහටනේ ස්වාමීනාන්සේ අපිට පෙන්වුවේ. දැන් ওই විදිහට කරන්න නැතුව අපේ අර සමාජයේ තියෙන ස්වභාවයත් එක්ක ගියොත් එහෙම ඒ කියන්නේ අපිට ආවෝ කියන්නේ අපි තේරුම් ගන්න කියලා අපි කරන්න ගියොත් එහෙම වැඩක් අපි කරන්න කියලා ගියොත් වැඩක් දැන් ඒ කරන්න යන්නේ කවුද තමා ඒ කරන්න යන විදිය නැත්තම් ඒ දකින විදිය හරි මොකක් හරි ඒක කාටද ලැබෙන්නේ ඒක සොකීයත්වයකින් නෙවෙයිද වෙන්නේ ඒක ගස්ගල් වලටවත් එහෙම දෙයක ලැබෙනව නෙවෙයි තමන් කියන එක සොකීයත්වයකටනේ දැක්ම යෙදෙන්නේ ඉතින් ඒතර කොහොමද ඒතර වීමක් කියන එකට පෙන්වන්නේ ඒ හින්දා අර ඒක අර ස්වාමීනාංශ පෙන්වන්නේ අර ඊයේ ඔය දේශනාවලදී හැම අර මේ 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 ගින්නක් ඇවිලෙනකොට අර වතුර කියලා අර පෙට්‍රල් ස්වක් කරගන්නවා වගේ කියලා. ඉතින් ඒ වගේ අර අපි තේරුම් ගන්න යන්න පැත්ත දැන් අපේ අර සමාජ ස්වභාවයක අපේ තියෙන මෝඩකම එක්ක තමයි ස්වභාවයක වැරද්දක් නෙමෙයි. හැබැයි අපි ස්වාමීනාංශ පුණුණාම පෙන්වනකොට අපි මේ පැත්ත ගැන හිතුවොත් අපිට ඒ පැත්තට යන්න නැතුව ඒ පැත්තට යන්න නැතුව අර ස්වාමීනාන්ද කියන්නේ මොකද්ද කියන එකත් එක්ක අපට යන්නට පුළුවන් අවස්ථාව තියෙනවා කියලා හිතෙනවා. ඒ පැත්ත ඒ විදිහට තමයි निराකරණය කරගෙන යොමු වෙන්නට ඕන යොමු වේසු පැත්ත කියලා හිතෙන්නේ. නැත්තම් අර විදිහට අර සමාජයේ තියෙන ස්වභාවයත් එක්ක යන්න ගියොත් එහෙම අපිට මේක ගැටලුකාරී තත්වයක් කියන්නේ අපිට මුකුත් කරගන්න වෙන්නේ නැහැ. අර සය ඥානවල සයනාති මුලින්ම පෙන්වන්නේ ලස්සන උපමාවක් අර අවුල් වෙලා තියෙන ගැට ගහලා තියෙන නූල් පන්දුවක් ලිහා ගන්න වෙන්නේ ටික ටිකනේ අපි ලිහන්නේ. ටික ටික අපි ඔක්කොම එකපාරට කරගන්න ඕන කියලා දැක්කොත් හදිසියේ තදියන් වෙලා මොකක් හරි වෙලා කරන්න ගියොත් එහෙම ඉතින් ගැටේ බලන්න දැන් ගැටය ලිහා ගන්න ගියාම ඒකට කලබල වුණාට පස්සේ ප්‍රශ්නයක් එනවනේ දමල ගහලා විසිකනවනේ අනිත් කෙනාට. අන්න ඒ වගේ එහෙම නැතුව ප්‍රමාණිකෝලව නිස්සබ්දව සංසුන්ව ටිකෙන් ටික අර ලියන්න පටන් ගත්තාම ගැටේ අනේ දන්නේම නැතුව ගැටේ ලිහිලා ප්‍රශ්නෙකුත් නැහැ. ඒකෙන් ප්‍රයෝජනේ ගන්න පුළුවන්. අන්න ඒ වගේ අර ජීවිතයේ සැබෑවටම යෙදෙන කාරණයක් තියෙනවනේ අපිට. ඒ යෙදෙන කාරණේ සත්‍යවාදීව අපිට ලොකු සාහනස් යොමු කරානේ පැත්ත හිතන්න. අන්න ඒ විදිහට හිතීම තමයි ඇත්තම මේ බලන්නට ඕනේ හොඳට ඒ ගැන විමසීම, විමසීමක් එක්ක හිතීම, හිතීම ගැන කල්පනා කිරීම නේ විමසීමක් එක්ක විචක්ෂණේ කියන්නේ. මොකද්ද, කොහොමද, කොහොමද වෙන්නේ, මොකද්ද අන්නේ ආදී වශයෙන්. ඉතින් ඒ විදිහට යොමු වෙයිම තමයි සුදුසුයි කියලා හැඟෙන්නේ මේ ඒ කාරණා එක්ක. තෙරුවන් සරණයි හැමදෙනා.
අවසරයි සයින්හසවන් හිතන්නේ හැම එකෙන්ම ඒ බුදුරජාණන් වහන්සේ කියන පරියායේ මතු කරගන්න ඕන මේ විචක්ෂණය කියන එක කියලා. ඒ කියන්නේ මේ මේ විමසන්න අවශ්‍යයි නේද? ඒක දැන් මේක සමහර විට අපිට ගැටලුවක් වෙනවා. ඔය කියන එක වැරදි වැරදි කියනකොට මේක විමසන්න එපාද කියන එක මම හිතන්නේ මුල ඉඳලා අර ප්‍රශ්න මතුනේ ඒ සම්බන්ධව කියලා. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියනකොට මේවයින් මේක හැදුනා කියලා එක පැත්තකින් කියනකොට එතන මතු කරන්නේ අර තමන් විමසන විදිහේ අඩුවක්. ඒක එහෙම විග්‍රහයක් තිබුණට අපි මෙන්න මේ ಜಾති වලින් හැදිච්ච එක රූපේ කියලා අර්ථයක් ගත්තොත් එතන අර විමසන ගතිය විචක්ෂණය කියන එක මතු වෙන්නේ නැහැ. මේ ඒ විචක්ෂණය මතු කර ගැනීමයි වැදගත් වෙන්නේ. මේකට මේක මෙහෙමයි කියලා අර්ථයක් ගන්න එක නෙවෙයි වගේ අදහසක් නේද ස්වාමීන් වහන්සේ මේ මතු කරන්න හදන්නේ අපේ
පෙරවසරයි. ඔව් මහත්තයා, එතම මේ අර දැන් මෙහෙම අපි කතා කරපුවාම සමහර හිතෙන්න පුළුවන් එහෙනම් මොකද්ද අපි කරන්නේ වගේ එකක්. දැන් ඇත්තටම දැන් මේකේ පදනමක් තියෙනවනේ. ඒ කියන්නේ දැන් මේ නිධානයක් පරියායක් පද වෙන්දෙන ඒවා බලන විදිහ. ඊළඟට අහපු දේ මතක තියන්නේ ගැස්චානා කරලා ඒකට අනුව හිතන විදිහක්. එතකොට දැන් එහෙම කාරණා පෙළගස්සලා තියෙනවනේ. නමුත් අපිට මතක තියෙන්න ඕනේ අපිට මේ එදීමක් දිහා මේ විචක්ෂණ සීලයේ විදිහට මේ අපි යෙදෙන කාරණාව බලන්න කියලා කියවුවේ අපිට. දැන් විමුක්තිකාමී පරිසරයක එයාලටම මොකක්කෝ කාමයේ වැරදි කියලා හරි රූපයේ වැරදි කියලා හරි රූපේ ප්‍රකට වීම වැරදි කියලා මොකක් හරි විදිහට එයාලගේ විචක්ෂණයක එයාලා යොමු වෙච්ච ගතියක් තියෙනවා. දැන් අපිට තියෙන වාසිය තමයි අපි කල්යාණ මිත්‍රෙක් මත පිහිටලයි මේක කරන්නේ. එතකොට අපි මේක දෘෂ්ටියකට ගියාද එහෙම නැත්නම් වෙන වැරදි විදිහටද අපි හිතලා තියෙන්නේ කියන කාරණාව අපිට ඒ කතාව කියන්න අයිතියක් නැහැ. මොකද අපිට පදනම යොදලා ඉවරයි. කියන්නේ ඒක අපිට ඕන විදිහට හිතන්න හදනව නෙවෙයි. අපි මේ කල්‍යාණ මිත්‍රයෙකුට යොමු වෙලා ඒක ඒක පදනමක තියාගෙනයි ඒක ෆවුන්ඩේෂන් එකක් විදිහට තියාගෙන හිතන්නේ. එතකොට අපි මේ හිතන ක්‍රමේ එක්කෝ අපිට දකින්න දෙයක් හරි දකින්න කෙනෙක් හරි මොනවා හරි විදිහකට සොකිය දැක්මක් එක්ක තමයි මේකට යොමු වෙන්නේ. එතකොට අපි මේ හිතන රටාවේ ජීවිතයේදී බලන්න ගිහිල්ලා මේ හිතන්න ගත්තේ ගමන් අපි මේ හිතන දෙයමුයි හිතන මගෙමුයි එක්ම වෙලා ඊතර වීම කළා. සොකිය දැක්ම කියන කාරණාවටම සොකිය දැක්මෙන් ඉක්ම වෙච්ච විදියක් එහෙම ඒක ගැළපෙන්නේ නැහැ ඒ කියන කතාව. එතකොට අපි එක්කෝ මේක සංඥාවක් නැහැ කියලා හරි එක්කෝ එහෙම නැත්තම් මේක මට වැටහෙන්නේ නැහැ කියලා හරි මම නැහැ කියලා හරි එහෙම නැත්තම් මේ මට ඇහිච්ච දෙයක් නැහැ කියලා හරි මොකක් කොහෙද කිසිවක් නැහැ කියලා හරි මොනවා හරි විදියකට අපි මේ කියන හිර වෙනව අනිවාර්ය. ඒක වලක්වන්න බෑ. හැබැයි ඉතින් හිර වෙන්න ඕනේ කියලා අපි හිතන්නේ යන්නත් හොඳ නැහැ. නමුත් මේකේ එහෙම පදනම එහෙම තිබ්බට අපි හැමෝගෙම එක එකනා ඒ එක එකනාට අනුකූලෝ මේ යෙදීමක අපි දෙයක් විදියට අපි හිතනකොට එහෙම නැත්තම් දහම් කාරණාව. හැබැයි අපිට දහම් කාරණාව අපිට ඕනේ විදියට හිතන්න බෑ. අපේ ජීවිතයේදී මේකේ විදිහට හිතනවා. හැබැයි අපිට පදනම තියෙනවා කල්යාණ මිත්‍රෙක් මත ඒ උනාසේ කියන විදිහටයි කරන්නේ කියන එක. ඒක නිසා අපි යම් තැනක නතර වෙනවද අපි ඉර වෙනවද ඒ කාරණාව නෙවෙයි අපි හිතන්න ඕනේ. අපිට මේ දැන් ස්වාමීන් වහන්සේ විතරම කියන එක තමයි අපිට හිතීම කියන එකයි වැදගත්. හිතීමදී දැන් මේ හිතීම කියන්නේ එවැනි හිතීම කර යුතු කරන කෙනෙකුට එවැනි විචක්ෂණයක් ලැබිච්ච කෙනෙක්ටයි මේ දහම තියෙන්නේ. එහෙම නැත්නම් අපි විචක්ෂණය කියන එක කරන්නේ නැතුව අපි මේ දහමින් මෙතර වෙන්න බැලුවොත් එහෙම ඒ දහමත් එතකොට මට බාහිරින් ලැබිච්ච දෙයක් නෝ ලෝකේ දෙයක් කරගෙන ලෝකෙන් මෙතර වෙන්න ධර්මයේ දෙයක් කරගන්න එකනේ අපි එහෙම වුණාම සාමාන්‍ය න්‍යායය තියෙන අපි. එතකොට මේ අන්නේ ඒ ගතිය මේ අපි බය වෙන්න එපා. දැන් හිතන්න කියලා නේ කියන්නේ. ඕ වැරදින්න හරි හිතන්න. වැරදින්න ඕනේ කියලා හිතන්න ඕනේ නැහැ. හිතන එකයි කරන්නේ. ඔබ අපිට පදරම තියෙනවානේ. දැන් අපි හසුරුවන කෙනෙක් ඉන්නවනේ. ඒකවල දැන් මේ එහෙම බය හිතෙනවා නම් හිතන්නේ නැත්තම් ප්‍රශ්න අහන්නේ නැත්තම් ඒතර ප්‍රශ්න ඇහුවේ නැත්තම් වෙන්නේ හිතලා යම් කාරණාවක් ලැබෙගෙන. සොපියේ දැක්මකින් හිත යම් කාරණාවක් ලැබෙනවා. එතකොට ඒක මම නෑ. එහෙනම් මට ප්‍රශ්නයක් නෑ. ඒ දැන් ඔහොම ඉතනකොට ඕලාරික රාග දේශෝල්ටි ඉඩක් නෑ. ඕලාරික අකුසල් ගැන කොහොමත් ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් දැන් හැබැයි ධර්ම කාරණාවර විදිහට යන්න ඕනේ. එතකොට මේක මේ විදිහට යන්න ඕනේ. අපේ එකම හයිය තමයි කල්යාණ මිත්‍රෙක් මතයි මේ හිතීම කියන එක තියෙන්නේ. දැන් විමුක්තිකාමී පරිසරයේ එයාලගේ චින්තනය අර චංගි සූත්‍රයේ තියෙන හැටියට යොමු වෙලා තියෙනවා නම් ඒ විදිහට එයා මේක ඇත්තයි කියලා ලැබගැනීමක් සිද්ධ වෙන්නේ නැතුව බුදුරජාණන්ගේ ධර්මයේ කියන එකයි බුදුන්සේගේ ධර්මයේ නේ. ඉතින් ධර්මයක් ඇහුනම ඒක සත්‍ය නම් ඊතර වීම කියන එකයි තිබෙන්නේ. දැන් අපිට තියෙන්නේ අපිට අර විදිහේ චින්තනයකට යන්න ඕනේ. අපි අනිවාර්යෙන්ම එක එක දෘෂ්ටිවල එක එක මතවාදවල අපි හිර වෙන කොටක් හොඳ නැහැ. මොකද සතිය දැක්මකට ලැබෙන එකක් නේ. ඒකනේ අපිට දැන් අහවම කොහොමද හිතුවේ කියලා ඒ අහන ප්‍රශ්න ඔක්කොගෙම මේ මට ලං වෙලා කතා කරන්න පුළුවන් විග්‍රහයක් එක්කනේ හැමෝම කතා කරන්නේ. මට මෙහෙම වුණා, මම මෙහෙම නැති වුණා, මම මට මේ ලැබිච්ච දෙය ඇහෙන්නේ නැතුව ගියා. ඔය ඔක්කොම කියන්නේ ඉතින් ලං වෙලා විග්‍රහය දෙන්න පුළුවන් හින්දානේ. ඒතර ලං වෙලා විග්‍රහය දෙන්න නම් අනිවාර්යයෙන් සොකී දැක්මක් එක්කනේ තියෙන්නේ. ඒතර අන්තරිකකුත් අනිවාර්යෙන් තිබුණාද මම ඉඳගෙන මට බාහිර දෙයක් දැනීමක් කියලා හරි දැකීමක් කියලා හරි හම්බෙලා. ඒතකොට ඒක නිසා අපිට ඒක නෙවෙයි හිතන්න ඕනේ. අපි හිතනවා කියන එකයි. 10 දිනක් හිතලා 10 දිනෙකට 10 විදියකට එක එක තැන්වල නතර වෙන්න පුළුවන්. නතර වෙච්ච තැන හෝ ඒ තැනට ආයි යන්න ඕනි කියලා අද හිතන්න ඕනෙත් නෑ. හිතන්න කියන්නේ ජීවිතේදීම හිතන්න කියන්නේ. එතකොට ඒ හිතන කාරණාවයි දැන් මම දැන් මොන හරි දැකීම කියන කාරණාවක් හොයන්න ගියපුවම දැකපු මම හෝ දැකපු දේ කියන කාරණාවෙන් කොහොමද ඉක්මවෙන්න ඕනේ? එතකොට ඒ දැකීම කියන එක හොයන්න යනකොට එතකොට ඒක හොයන්න ගිහිල්ලා ඇති වෙන ප්‍රශ්න ටික තමයි ඊට පස්සේ කතා කරන්නේ. අය ඒක අපි නැවත මේ කොහොමද අපි මේකෙන් දෘෂ්ටියකට යනවනේ කියලා දැන් අපි ඕනේ දෘෂ්ටියකට කොටු නොවි මේ අපිට සොකීය දැක්මකින්ම සොකීය දැක්මෙන් ඉතුරු වෙන්නේ මේ ඉක්ම වෙන්න ඕනේ වෙලා තියෙන්නේ. ඉතින් ඒක සොකීය දැක්මකටම නෑ අපෝ. ඉතින් කවදාවත් මේකේ මට තනියෙන් ගැලවෙන්න බෑනේ. ඔය කියන විදිහට දෘෂ්ටියක් නොවි ওই විදිහට හිතන කාරණාව දීලා හරි අරගෙන හරි තනියෙන් හිතලා හරි එහෙම යනවනම් ඉතින් එක්කෝ හේබුදු කෙනෙක් එක්කෝ සම්මා සම්බුදු කෙනෙක්. ඒක නිසා කල්යාණ මිත්‍යා මතයි ශාසනය අපිට ෆවුන්ඩේෂන් එකක් හැටියට පදනමක් හැටියට හයියක් තියනවානේ. ඒකකට අන්න ඒක තුල පිහිටලා හිතන්නේ. ඒ නිසා හිතන්න කියන කාරණාව තමයි ස්වාමීන් වහන්සේ පිටරම් මතු කරන්නේ. තෙරුවන් සරණයි.
සරණයි. ඒක මේ මම හිතනවා පැහැදිලි ඇති කියලා. පැහැදිලි නැත්නම් තව විමසන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා නම්. මොකද මේ විචක්ෂණය කියන එකයි මතු කරගන්න අවශ්‍ය. කොච්චර බණ ඇහුවත් සාකච්ඡා කළත් මම හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේලා මේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා කරන්නේ ඒක විචක්ෂණයට යොමු කරන එක. ඒ ගැන ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එහෙම නැත්තම් අපට අවසන් කරන්නත් පුළුවන්.
එහෙනම් අවසන් කරමුද රවි මහත්මයා?
හොඳයි, අවසන් කරමු නේද සුලන්
මහත්මයා? හොඳමයි. එහෙමනම් අද දිනත් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වන තනමල් විල ඥාන විමල ස්වාමීන් වහන්සේත්, කුරුණෑගල රතනසාර ස්වාමීන් වහන්සේත්, මාතලේ අමතර
ස්වාමීන් කියන්න මට එන්නේ
හොඳයි. මාත්‍රේ අමතදස්සී ස්වාමීන් වහන්සේත් අප වෙනුවෙන් මේ හිමිදිරි උදෑසනින්ම උන්වහන්සේලාගේ මේ වටිනා කාලය වැය කරමින් අපිට ඉතාම වටිනා උපදෙස් මේ අපිට ධර්මය ඒ අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග පැහැදිලි කරලා දුන්නා. ඒ දීමෙන් ඒ රැස් කරගත්ත කුසල්, ඒ වගේම අපගේ මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා ඉතාම ඈතක සිටියත් අපට අපගේ අනුකම්පාවෙන් අපිට මේ මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙලා අපිට මේ කරලා දුන්න මේ උදව් උපකාරයට ඒ ස්වාමින් වහන්සේලාටත් රවි මහත්මයාටත් මේ ඒ කරගත ධර්ම දානමය කුසලයත් ඒ වගේම අපිත් මේ ධර්ම ශ්‍රවණයෙන් ඒ වගේම ඒ ප්‍රශ්න ඇසීමෙන් ඒ රැස් කරගත්ත සියලුම කුසලොත් ස්වාමින් වහන්සේලාටත් මහාචාර්ය රවි කොග්ගලගේ මෙතිතුමාටත් අත්පත් වේවා. ඒ සියලු දෙනාම ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. ඒ වගේම තව තවත් මේ ධර්ම දානමය කුසලයන් සිද්ධ කර ගැනීමට ශක්තිය ධෛර්යය ඒ වගේම නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අදත් මේ ධර්ම සාකච්ඡාව ඉතාම සාර්ථකව කරගෙන යාමට උදව් උපකාර කරපු සියලුම මහත්ම මහත්මීන්ටත් ප්‍රශ්න ඉදිරිපත් කරපු ඒ සියලුම මහත්ම මහත්මීන්ටත් ධර්ම ශ්‍රවණය කරපු උපාප හැම සියලු දෙනාටමත් පවුල්වල සියලු දෙනාටමත් ධර්ම අවබෝධය පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් රවි මහත්මයාට සහ ස්වාමින් වහන්සේලාට යොමු වෙනවා මේ ධර්ම සාකච්ඡාව අවසන් කරන්න කියලා. තෙරුවන් සරණයි සියලු දෙනාටම අප්‍රමාණ පින් රවි මහත්මයා සහ ස්වාමින් වහන්සේලාට තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. අද දවසේ ඇත්තටම අපේ මේ විදිහේ දහම් සාකච්ඡාවක් පාන්දර ඉඳලා කරපු අපේ ආචාර්යයන් වහන්සේට ඒ වගේම උපාධ්‍යයන් වහන්සේට නිවනින් නිවීම වෙනසම මේ පින් උපකාර වේවා. ඒ වගේම මේ සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච මිහිණින් වහන්සේලා ඉක්මනට ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් නිවනින් සැනසීම නිවනින් නිවීම පිණිස මේ පින් උපකාර වේවා. ඒ වගේම තුලානි මහත්මිය පොතුවර පබ්ලිෂ් කළ දෙනා කොග්ගලගේ මහත්තයා ඇතුළේ මේ සාකච්ඡාවට සම්බන්ධිත සියලු දෙනාටම නිවනින් නිවීම පිණිස මේ පින් උපකාර වේවා. සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. සිළු නියදී අයිට මේ පින් අනුමෝදන් කර හැම දිනාටම තිස්සනයි
සද් සද් සමින් මහන්සය තිරුවන් සරණයි.